Sadhu. Didahas Visvasare Hatvani Maase Visi Hayavenida Bhavana Vedasarana Uma Sadha Gunadeva මේ අවස්ථාවට පැමිණි පින්තුතුනි ඒ වගේම අන්තර්ජාලයෙන් අපිව ශ්‍රවණය කරන සදැවැති කාර්මික පින්තුතුනි අපි මේ උත්සාහ කළ බලන්නේ සත්‍ය අවබෝධය කියන කාරණේ ඇති කර ගැනීමට තමයි අපි මහන්සි වෙන්නේ. මිනිස්සුන්ට ලෙහෙසියෙන් සත්‍ය අවබෝධ කරගන්න අමාරුයි. බුදු කෙනෙක් පවා ඒ අවබෝධ කරගෙන තියෙන ඉතාම දුෂ්කර ක්‍රියාවකේදීලා අපටත් බාහිර බාධා ඇති වෙන්න පුළුවන් ආධ්‍යාත්මික බාධා ඇති වෙන්න පුළුවන් මේ දෙආකාරයේම බාධා මැඩලගෙන තමයි සත්‍ය අවබෝධය කරන්නේ වැඩිපුරම තියෙන්නේ ආධ්‍යාත්මික බාධා එකාතකින් බැලූ කල සත්‍ය අවබෝධයේ ඉතාම හේසි පහසු දෙයක්. හරියට තේරුම් ගත්තොත් ගමන් කිරීම ඉතාම සැහැල්ලුයි. හරියට අර බඩු මළු අතේ අරගෙන යන ගමනක්ද පහසු බඩු මළු අතේ ගෙනියන්න නැතුව යන ගමනක්ද පහසු? එන අපිට බඩු මළු අතේ ගෙනියන්න නැතුව සැහැල්ලුවෙන් යන ගමන පහසුයි කියලානේ කියන්න වෙන්නේ. ඉතින් ඒ වගේ මේ නිවන් මඟ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න මඟත් මේ බොහොම සැහැල්ලුවෙන් බඩු මළු උස්සගෙන යන්න තියෙන මාර්ගයක් නෙමෙයි. බොහොම සැහැල්ලුවෙන් යන්න තියෙන මාර්ගයක් නිසා මේක ලෞකික මාර්ගවලට වඩා පහසුයි කියලා කියන්න පුළුවන්. කෙටියෙන් සඳහන් කරොත් එහෙම අපි විභාගයක් කරනවටත් වැඩි සමහරලාට පහසුයි. උපාධියක් ගන්නවටත් වඩා පහසුයි. හැබැයි අපි බොහොම උනන්දුවෙන් උත්සාහයෙන් ඕනකමෙන් කල්පනා කරන්න පෙළඹෙන්න ඕන. නිර්වාණය කියන දේ දැනුවත් වෙන්න හැදුවට කවමදාකවත් ඒක දැනුවත් වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක පිළිගන්නවද? හැමෝම පිළිගන්නවද? තේරුම් ගන්නවද? ඒක ලේසියෙන් පිළිගන්න බෑ. හොඳට නුවණින් ඒක බලලා අවබෝධ කරලා තේරුම් ගන්න ඕන කාරණ. මොකද්ද කාරණේ? නිර්වාණය කියන ධර්මතාවය තේරුම් ගන්න උත්සාහ කළාට කවදාවත් තේරුම් ගන්න බැරි දෙයක්. ඇයි ඒක තේරුම් ගන්න බැරි? ඒක මහා විශ්වය වගේ. දැන් මහා විශ්වයේ විද්‍යාඥයෝ තේරුම් ගන්න උත්සාහ කරනවා. අහස කියන්නේ අද්භූත ධර්මයක් කියලා පෙන්නතුනේ. හටගත් දවසක් නැහැ. පවතින ආයු කාලයක් නැහැ. මැරෙන දවසක් නැහැ. මොකද්ද? අහස. ඒ අහස අකාලිකයි. ඒක නිවනටත් ආපු වචනයක් තමයි. නිවන මොකද වෙන්නේ? නිවන අකාලිකයි. නිවනත් අකාලිකයි. නිවනත් හටගත් දවසක් නැහැ. නිවනත් පවතින කාල සීමාවක් නැහැ. නිවන අවසන් වෙන දවසක් නැහැ. නැති වෙන දවසක් ලෝකේ නැහැ. හැමදාම නිවන තියෙනවා. ඒ වගේම නිවනට කොච්චර පත් වුණත් නිවන එහෙම පිරිලා එහෙම ඉවර වෙන්නේ නැහැ. දැන් මේ ශාලාවට නම් මිනිස්සු දාන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනනේ නේද? මේ දාන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. තිමේ මදුරුවම බයිට් කරනවා. ඉතින් ඒක නිසා මේ නිවනත් ශාලාවල් පිරුණට මේ නිවන කවදාවත් එහෙම පිරිලා මේ යන්නේ නැති දෙයක්. දැන් ඕකෙන් සෑහෙන දෙයක් ඔබට තේරුම් ගන්න පුළුවන්. තේරුණාද? සෑහෙන දෙයක් ඔබට තේරුම් ගන්න පුළුවන් ඔබට. ඔය කාරණා ටික ගැඹුරින් විශ්ලේෂණය කරගෙන යනකොට පුදුම සහනයක් දැනෙන්නේ. නිවන ගැන තමන්ම සොයලා බලලා ඒ කරුණු තේරුම් ගන්න ඕන දෙයක්. මොකද ප්‍රත්‍යක්ෂ කටයුතු ධර්මයක් වන නිසා. නිසා සාහිංහංශ කියන හැම වචනයක් එක්කම ඔබ හොඳට හිතලා බලන්න. තේරුණා නේද? හොඳට හිතලා බලන්න මේ කාරණේ මොන වගේ දෙයක්ද මේ කියන්නේ කියලා. එමන අපේ මූලික වචනේ බවට පත් උනේ නිවන කියන කාරණේ කවමදාකවත් තේරුම් ගන්න ගිහිල්ලා තේරුම් ගන්න බැරි දෙයක්. හැබැයි අපි කිව්වේ නැහැ, දේශනා කරේ නැහැ, ප්‍රත්‍යක්ෂ කරන්න බැරි දෙයක් කියලා කිව්වේ නැහනේ. අපි බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙන්නේ මේක ප්‍රත්‍යක්ෂ මාර්ගයක් හැටියට, තේරුම් ගන්න මාර්ගයක් හැටියට නෙමෙයි. ඔබ දන්නවද මොකද්ද ප්‍රත්‍යක්ෂතාවය, මොකද්ද තේරුම් ගන්නවා කියන්නේ කියලා? හොඳට ඔළුවේ පැහැදිලිද ඔබට ඒක? ප්‍රත්‍යක්ෂතාවයක් කියන්නේ මොන වගේ දෙයක්ද, තේරුම් ගන්නවා කියන්නේ මොන වගේ දෙයක්ද? ඔළුවේ හොඳට වෙන් කරගෙන තියනවා. හරි සරලයි. තේරුම් ගන්නවා කියන දේවල් ගොඩක් වෙලාවට තියෙන්නේ දැනුමේ. දැන් මම මෙතන මොනවා හරි පළතුරක් තියාගෙන මම ඒක අනුභව කරලා මම ඒක ගැන රස ඔබට විග්‍රහ කරනවා. එතකොට ඔබට මොකද වෙන්නේ? තේරුම් යෑමක්. මම කියනවා මේක මේ පළතුර හරියට මේ රස, මේකත් හරියට අර මැංගුස්සුල වගේ පොඩි රසක් එන්නේ එහෙමයි කියලා කියනවා. මේ ඔබ කාලා නැති කවදාවත් කාලා නැති පළතුරක්. ඒකර ඔබ සාපේක්ෂිත පොඩි පොඩි දත්ත ටිකක් ඇති කර ගන්නවා දැන් ඉතින්. නමුත් ඔබට ඒක දැනුමක් නිසා ප්‍රත්‍යක්ෂතාවයක් නැහැ. හැබැයි ඔබ ප්‍රත්‍යක්ෂතාවය ඇති කර ගැනීමත් නම් ඔබත් මේ පළතුර ඔබට දැනෙන්න ඕන රස. ආනේ වෙනකොට තමයි ප්‍රත්‍යක්ෂතාවය. එතකොට ඇස් අන්ධ කෙනෙක් ඉන්නවා. ඉස්සන කුරුල්ලෙක් පහල ඉන්නවා අත්තක් උඩ. සංචාරක කුරුල්ලෙක්, කොහොම ලස්සන කුරුල්ලෙක් පහල ඉන්නේ. ඉතින් අපි ඒ කුරුල්ලගේ හැඩ කියනවා, ලස්සන කියනවා. ඉතින් සමහරලාට එයාට සාපේක්ෂිත කරගන්නත් බෑ, සමාන කරගන්නත් බෑ, හිතාගන්නත් බෑ කුරුල්ල මොන වගේද කියලා. අන්න එහෙම කට්ටියකුත් මේ පොළොවේ ඉපදිලා ඉන්නවා. ඒ කියන්නේ නිවන ගැන පොඩ්ඩක් කතා කළාට චුට්ටක්වත් තේරෙන්නේ නැති අය. දැන් අර අන්ධ කෙනාට හිතන්න පුළුවන්. මේක වර්ණ වශයෙන් හිතා ගන්න බැරි වෙයි. ඕන කුරුල්ල අලල අතර දුන්නු තතගාලෝගේ හොටේ කොයිද කියලා කියාවේ. අන්න ඒ වගේ පිරිසකුත් ඉන්නවා ලෝකේ කියලා අපි අමතක කරන්න හොඳ නැහැ. අඟුරු වගේ මිනිස්සුයෝ ඉන්නවා. කොච්චර කිව්වත් එයාගේ මේ හිත ඇතුළට ධර්මයේ අරගෙන දැන් නැත්තම් අරගෙන නැත්තම් ඉති වැඩක් නැහැ. ඒ නිසා පෙන්නුතුනේ ඒ වගේ මිනිස්සු ඉන්නවා. ඉතින් අපි ඇස් තියනවා නම් අපි ඇස් වලින් බලන්න ඕනේ පෙන්වන දේ දිහා. දකින්නකම් බලන්න ඕනේ. එබීබී බලන්න ඕන. නැවත නැවත හා කොයි අතද කොයි හරියෙන්ද බලන්න ඕන, කොයි විදියටද බලන්න ඕන කීකේ බලන්න ඕන. එහෙම බලලා ආ මං දැක්ක අර ඉන්නේ ආවල්ලක් තියෙන අර කුරුල්ලනේ කියලා කියනවා. ඔව් ඔව්. ආන් හරි. එහෙම තමයි නිවන. නිවනෙත් මේ ස්වභාවයේ අහවල් තැන තියෙන්නේ, අහවල් ආකාරයයි, අහවල් හැඩයෙන් යුක්තයි. අර අහවල් අත්තේ වහල ඉන්නේ කියන වගේ පෙන්නවා නේද? දැන් අපි දැන් නිවනේ ස්වභාවයක් මම මතක් කරේ මොකටද? දකින්න. නිවන විශ්වය වගේ අනන්තයි, අකාලිකයි කියලා මතක් කරේ ඒක දකින්න. මොකද අකාලිකයි අකාලිකයි කියන්නේ? ඒක තමයි දකින්න ඕන. මේක විශේෂ දහමක් වෙන්නේ පිටතුනේ තථාගතයන් වහන්සේගේ ධර්මය ඉන්ද්‍රිය ගෝචර වීමට තමයි සියල්ලම තියෙන්නේ එතනින් එහා ගෝචර වෙන දෙයක් නැහැ කියලා හිතන ලෝකයට ඉන්ද්‍රියන් වලට ගෝචර නොවන නමුත් ගෝචර වන ප්‍රත්‍යක්ෂ වන දෙයක් නෝකයි තියෙන විශිෂ්ටත්වය. ඒකත් ඉගෙන ගන්න ඕන දෙයක්. ඒකත් තේරුම් ගන්න ඕන දෙයක් ගැඹුරින්. මොකද්ද මේ ඉන්ද්‍රයන්ට ගෝචර නොවන නමුත් ප්‍රත්‍යක්ෂ කරගත හැකි ප්‍රත්‍යක්ෂ වන ධර්මය මොකද්ද? කොහොමද අපි මේක තේරුම් ගන්නෙ? ඔබම විදර්ශනා කරන්න ඕන. ඉන්ද්‍රිය වලල්ලෙන් එහාට පැන ගන්න ඕනේ. ඔය මුළු අභිධර්මයේම සැකසීලා තියෙන්නේ වලල තුනක් ඇතුලේ. ත්‍රිපරිවට්ටයක් කියලා කියන්නේ ඒවන් ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං යථා භූත ඥාන දස්සනං සුවි සුද්ධං අහෝසි කියලා වචනයක් පාවිච්චි කරනවා. කවුද ඒක ගිහි මහත්මයෙක් ඒ ත්‍රිපරිවට්ටම ලස්සනට ඇඳලා තිබ්බා. ෆොටෝ එකක් ගහගෙන ආවා දවසක එක පෙන්නන්න. මේ හරිම ලස්සනට විග්‍රහ කරලා වට තුන ක්‍රියාත්මක වෙන විදිය මේකෙන් ඔබට යන්න ඕන. අපි ඊට මෙහා ඉතින් දැනුවත් කියලා වැඩක් නැහැ. දැන් හිතේ තියෙන දේවල් කොච්චර ඉගෙන ගත්තයි කියලා වැඩක් නැහැ. එතකොට ඒක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මහත්තයා වගේ තමයි. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මහත්තයා කියන්නේ මනස ගැන හරි පුදුම විදියට බලපු මිනිස්සෙක්. මම පොත් ටිකක් කියවලා දෙනවා. මට හිතනවා මේ මනුස්සයා ඔන්නම් තරම් සූක්ෂමව මනස ගැන බලලා තියෙනවද කියලා. ගවේෂණය කරලා තියෙනවද කියලා. පොතකින් බලලා හරි නමුත් එයාගේ කරගෙන අත්දැකීමෙන් අවබෝධයෙන් ඒක කියලා තියෙනේ. එහෙම නැත්තම් ලියලා තියෙන්නේ. ඒ නිසා එයාගේ දෙයක් ඒක. නමුත් මං තේරුම් ගත්ත එක දෙයක් තමයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් නිවන් දකලා නැහැ කියලා. මට හරි සන්තෝෂයක් ලැබුණා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ට වඩා ඉහළින් මට යන්න ලැබීම සන්තෝෂ වෙනවා. එයා දැනගත්තා. අපි ඒක දැනගෙන අතික්‍රමණය කළා. මේ දුකයි කියලා දැනගන්න එකත් හරි දුකෙන් මිදෙන එක ගොඩාක් වැදගත්. දැන් අපි ජීවිතේ ගොඩාක් අය අපේ සමාජේ ඉන්න අය මේක දුකයි දුකයි කියලා දැනගෙන දුකේ ජීවත් වෙනවා. අපි දුකයි දුකයි කියලා දැනගෙන දුක අතහැරලා දානවා. පින්නතුන් තේරුම් අරගෙන තියනවද මේ පංචස්කන්ධය ගැන? ඒක හොඳට යථාභූතවම තේරුම් අරගෙන තියනවද? මේක මේ කෙසෙල් කඳක් වගේ, මේක කිසිම හරයක් නැති. දැන් කෙසෙල් කඳන් කියන්නේ මොනවද? ඔය තියෙන අපි කන කෙසෙල් ගෙටි තියෙන්නේ, ඒවයි කඳ. එතකොට ඒවයි මොකද වෙන්නේ? ඒවයි පතුරු ගලවලා ගලවලා දැම්මහම අවසානෙ මොකවත් නැහැ. අපිත් මේ සතර මහා ධාතුන්ගේ ස්වභාව ධර්මයට මේ ශරීරේ බෙදලා හදලා දුන්නා. මේක මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මේක පිළිකුල් කරන්න එපා. මේකේ තියෙන විද්‍යාව ඉගෙන ගන්න, පිළිකුල් කරන්න උගන්නපු එක සම්පූර්ණයෙන් වැරදි. බුද්ධාගම නෙමෙයි ඒක. ඇයි? පිළිකුල කියන්නේ පිළිතුරේ මනෝභාවයකින් හැදිය යුතු කාරණයක්. ඒක හදලා මනෝභාවයක් හදලා මනෝභාවයක මේ පිළිකුල් සංඥාවක් ඇති කරගන්න. ඒක අලුත් මනෝභාවයක් ඍණාත්මකව ගොනු කරන දෙයක් මිසක් ඒක ගැන මුකුත් නැහැ. මලමිනියක් තිබ්බට ඒක ගැන දුක එන්නේ නැහැ මිනිස්සයන්ට. එයාට ඥාති සම්බන්ධයක් ඒකේ දැනගන්නක. අන්න ඒ වගේ ඒක පොඩි එක ගැන දැනගත්තම තමයි ඔන්න දුක. ඒ වගේ පින්නතුනේ මේ පිළිකුල කියන එකක් හදන්න එපා. පිළිකුල හදන්න එපා. මේකට අගයක් හදන්නත් එපා. මේකේ තියෙන විද්‍යාව බැලුවාම මේකේ එච්චර මාන්න ඇති කරගන්න, යොබ්බන මදේ ඇති කරගන්න. යවුන කාලෙට තියෙන මදේට කියන්නේ යොබ්බන මදේ. යොබ්බනය කියලා කියන්නේ අපිටත් ඔය හාමුදුරුවෝ කියලා තියෙන යොබ්බනය තරුණකාරය. ඒ වගේ යොබ්බන මදයක් හට ගන්නවා. දැන් මෙතනත් සමහර අයට හිතෙනවා ඇති ලෙඩ දුක් නැති නිසා, තරුණ වයසේ ඉන්න නිසා හිතෙනවා. මේ සිද්ධාර්ථ කුමාරයාට වගේ හිතෙනවා. ඉතිලා තියන්නේ ඉස්සර හිතාගෙන හිටියේ ආ වයසට යනවා කියලා දන්නෙත් නැහැ, මැරෙනවා කියලා දන්නෙත් නැහැ, ලෙඩ වෙනවා කියලා දන්නෙත් නැහැ. එදා ඒ දකින්න කොට තමයි දැනගත්තේ අහෝ අපි ලෙඩ වෙනවා, අහෝ අපි මරණයටපත් වෙනවා, අහෝ මේ දුකී මිනිස්සු ඉන්නවා. එයාට කලකිරෙන කිසි දෙයක් පෙන්වලා තිබුණේ නැහැ, දැකලා තිබුණේ නැහැ. මාළු මිනිස්සෙක්වත් හිටියේ නැහැ. එහෙම තමයි රජවරු කුමාරවරු හදලා තියෙන්නේ. අද කාලේ නම් බෑනේ Facebook එකෙන් හරි දකින්නවනේ නේද? ඒ කාලේ Facebook තිබ්බේ නැති නිසා කුමාරයා ඉතින් පේන ටික බලාගෙන ලස්සනට ඉන්නේ ඇති. එහෙනම් මුලින්ම මේ පංචස්කන්ධෙහි මේක කිසි දෙයක් කල්පනා කරන්න දෙයක් නැහැ කියලා තැන ඉන්න ඕන. ඊට පස්සේ එන ස්වභාවය තමයි අපිට අපගේ තියෙන මේ සංඥා, විඥාන, වේදනා, ආදීහි තියෙන අභ්‍යන්තරික දේවල් අතර කිසිම හරයක් නෑ, කිසිම ඇත්තක් නෑ. ඒවත් හරියට පෙන පිටු වගේ, මිරිඟුව වගේ හරීම නිෂ්ඵල ස්වභාවයක් තියෙන්නේ කියලා තේරෙනවා. මනස කියලා කියන්නේ හිත කියන්නේ ඔබ හිත ඔබ ඇසුරු කරන්නේ කොහොම කොයි විදියටද? මේ හොඳ මිත්‍රෙක්, යාළුවෙක් වගේද? ෆ්‍රෙන්ඩ් කෙනෙක් වගේද ඇසුරු කරන්නේ? යාළුවෙක් වගේ. හිත කොයි වගේද ඇසුරු කරන්නේ? හිත ඇසුරු කරන්නේ අම්ම තාත්තා වගේද? හිත ඇසුරු කරන්නේ නැන්ද මාමා වගේද? එහෙ නැත්නම් හිත ඇසුරු කරන්නේ මේ යාළුවෙක් වගේද? එහෙම නැත්නම් හොඳ යාළුවෙක් වගේද? එහෙම නැත්නම් නරක යාළුවෙක් වගේද? හිත එහෙම නැත්නම් අපේ නෝනා වගේද? අපේ මහත්තයා වගේද? කොහොමද හිත ඇසුරු කරන්නේ? නැත්තම් ගෙදර බලු කුක්ක වගේද? හුරතලා වගේද? හිත ඇසුරු කරන්නේ කොයි? දැන් අපි කවුරු හරි කිව්වොත්, යාළුවෙක් ඉන්නවට කිව්වොත් එහෙම, ඊට පස්සේ අමදාතන් මොනවගේ යාළුකමක්ද තියෙන්නේ යත් එක්ක කියලා අහනවානේ. ඉතින් ඒ වගේ මේ මොන වගේ සම්බන්ධතාවයක්ද ඔබට ඔබේ සිතත් එක්ක තියෙන්නේ? නැත්තම් තවත් අපිට වෙනත් උදාහරණ ගන්නත් පුළුවන්. අපි හිත ඇසුරු කරන්නේ ගින්දර වගේද? හිත ඇසුරු කරන්නේ උණු වතුර කේතලේ වගේද? හිත ඇසුරු කරන්නේ නිඳ වගේද? තමන් තේරුම් ගන්න. තමන් හිතට දීලා තියෙන තැන. එතකොට ඔතනින් ඔබ යම් ආකාරයකට යම් චරිතයකට අනුරූපීව දීලා ඇති ස්වභාවයක් දීලා ඇති. එහෙමනම් අන්නේ රූපයෙන් ලැබෙන වචනයක් වගේ, අන්නේ අනුරූපී පුජ්‍යලයාගෙන් ලැබෙන වචනයක් වගේ ඔබ හිත පිළිගන්නවා. යාළුවෙක් වගේ ආශ්‍රය කරලා තිබුණොත් ඔය යාළුවෙක් කියන වචනයක් වගේ ඔබ හිත දෙන පණිවිඩ බාර ගන්නවා. හිත නැන්ද මාමා වගේ ඇසුරු කරලා තිබුණොත් අර නැන්ද මාමා කියන වගේ වචනයක් වගේ ඔව් හිත කියන දේවල් පිළිගන්නවා. තමන්ගේ අම්මා තාත්තා වගේ කියලා ඊටත් ඇදී උතුම් කියලා ආශ්‍රය කරලා තිබුණොත් ඔව් අම්මා තාත්තා කියන වගේ ඒක පිළිපදිනවා. මොකද්ද මේ හිත හිත කියලා කියන්නේ? හිතට හිතට ඇස් තියනවාද? හිතට කන් තියනවාද? හිතට ගඳ සුවඳ දැනනවාද? එක එක අයගේ හිත එක එක වගේ මොකද? නේද? දැන් කිරි කියන ආහාරය ගන්නවා. අපි පස් දෙනෙක් මේ කිරි හට්ටියක් අනුභව කරන්නයි හදන්නේ. මේ කිරි කියන හට්ටිය කිරි පැණි කියන දේ මේ පස් දෙනාටම එක විදියට එක ආකාරයකට දැනෙනවා. කෙනෙක් ඉන්නු ගොඩාක් ප්‍රියයි. තව කෙනෙක් ඉන්නු හරි මෙච්චර ප්‍රියත් නෑ, අප්‍රියත් නෑ. තව කෙනෙක් ඉන්නු එයාට අප්‍රියයි. කිරි ගන්න අප්‍රියයි. තව කෙනෙකුට ප්‍රියයි. ඒ හිතට දැනෙන විදිය එහෙමනම් මේවා අපි නිර්මාණය කරගන්නේ අපි අතීත දැනුම සම්බන්ධ කරගෙන අපේ මතක ගබඩාවට අනුව මේව දිහා බලලා තමයි මේක තුල තියෙන ප්‍රියාප්‍රියතාවය හදාගන්නේ. කොහෙන්ද ඒවා අපි නිර්මාණය කරේ? ඇයි අපි මේ එක එක දේවල් වලට එක එක නිර්මාණ ලබා දෙන්නේ? අපිට මුල ඉඳලම කුඩා කාලේ ඉඳලම දෙයක් දිහා හැඩයක් නැතුව බලන්න ඉගෙනුවේ නැහැ. අපිට අම්මා තාත්තා ගුරුවරු අසල්වාසී ඔය හැම කෙනාම මේක මෙන්න මේ හැඩේට බලන්න කියලා තමයි ඉගෙනුවේ. එමනේ ඒ විදියට එහෙමනම් අපි හැඩයකට බලන්න තමයි අපි මේ පුරුදු වෙලා තියෙන්නේ. ওই හැඩයට තමයි දිට්ඨිය කියලා කියන්නේ. එහෙමනම් දැන් අපි අදවත් දැන්වත් අපි පුරුදු වෙන්න ඕනේ හැඩේකට බලන්නේ නැතුව බලන්න. එදවර අපිට හැඩේකට බලන්නේ නැති වුණාම කොහොමත්ම පේරෙන්නක් නැද්ද? එහෙනම් ඉතින් බුදුවරුන්ටත් රහතන් වහන්සේලාට මොනම දෙයක් අපේක්ෂල නැහැ එහෙනම්. පේනවා හැඩේකට නෙමෙයි. එහෙමනේ? පේනවා හැඩේකට නෙමෙයි. දැන් ඔබ ගැන ඔබ බලන විදිහ ඉස්සෙල්ලා තේරුම් ගන්නකෝ. එනතෝ බලන්න තමන් දිහා තමන් බලන්නේ මොන හැඩයකට? අපි සරල සිද්ධාන්ත එකකින් මේක තේරුම් ගන්නත් පුළුවන්කම තියෙනවා. දැන් මෙහිම විමසෝ. ඔබ හිතන්නේ ඔබයි මේ සමාජයේ ඉන්න අන්න අයයි අතර තියෙන සහසම්බන්ධතාවයේදී අපි හිතන්නේ කොයි විදිහද කියලා බලන්න. ඔබ හිතන්නේ ඔබ ඒ හැම දෙනාටම වඩා උසස් කියලාද? එහෙම නැත්නම් සමානයි කියලාද? එහෙම නැත්නම් ඔබ අන් අය හැමදෙනාටම වඩා පහත් කියලාද? කොහමද බේද? ඔකත් එක හැඩයක්. ඒත් එක හැඩයක්. එක එකම ඉන්න එක එක චරිත. ඒ විදිහට හිතලා අය ගෙවල් වලත් මේ කවුද ප්‍රධානිය කියලා හොයාගන්න බැරි වුණාමනේ සටන් යන්නේ. ටික කාලයක් ගියාට පස්සේ නෝන ටයිම් හත්තේට සැකයක් ඇති වෙනවා අපි දෙන්නගෙන් ගෘහ මූලිකයා කවුද කියලා. ඊට පස්සේ පොඩි යුද්ධයක් දාලා බලන ගෘහ මූලිකය කවුද කියලා හොයාගන්න. සමාජෙත් එහෙමයි. හංසල් වලත් එහෙමයි. රජේ රටකත් එහෙමයි. ඡන්දය එහෙම තියන්නේ ඒකට. මූලිකයා හොයා ගන්න. එක එක දේවල් වලින් මූලික වෙච්ච අය මේ සමාජෙ ඉන්නවා. දැනුමෙන් මූලික වෙච්ච අය ඉන්නවා. ධනයෙන් මූලික වෙච්ච අය ඉන්නවා. එක එක ශේස්ත්‍රීය පදනම් වලින් මූලිකත්වයේ දරන උදවි ඔබ ගැන ඔබට හැඩයක් තියෙනවද? ලෝක ඉතිහාසයේ පළමු වතාවට කට බැඳලා බණ කියන. ඊට පස්සේ තව මොකක් හරි වෛරසයක් මොකක් හරි ආවොත් එහෙම අත් දෙකත් බැඳලා තියෙන තමයි. බණ කියන්නේ මේ අත එහාට මෙහාට වීමින් මේක යනවා. ඒ නිසා අත් දෙකත් බැඳලා තියලා බණ කියන්නේ නෑ. මිනිසා මිසින් නොදියුණු බව දවසින් දවස දියුණු කර ගන්නා වූ ලෝකයක්. සමහර අය හිතාගෙන දැන් ලංකාවේ උදාහරණයක් ගත්තොත් දියුණුම කොළඹයි කියලා කිව්වොත් මං කියන්නේ දියුණුම නෙමෙයි දුප්පත්ම කොළඹයි කියලා. පිරිසිදු වතුර ටික නැත්තම් ඒකත් අර ගම් වලින් ගෙනල්ලා දෙන්නේ මේ කොළඹ. පිරිසිදු වතුර ටික නැත්තම් පිරිසිදු වාතය නැත්තම් පිරිසිදු නිෂ්කලංක බව නැත්තම් මොකද බොසදම. දියුණුම රටවල් තමයි චීනය වගේ රටවල්. දියුණුම රටවල් කිව්වට කමන්නේ ඇමරිකාව වගේ. මන්නම් කියන්නේ නොදියුණුම රටක් තමයි සිංගප්පූරුව. සිංගප්පූරුවේ එක ගොඩ නැගිල්ලක ඉඳලා මං අනෙක් ගොඩ නැගිල්ල දිහා බලාගෙන ඉඳලා තියෙනවා. අනේ අර කුරුළු කූඩු වලින් කොට දාන්නේ අර කූඩු වල ඉඳගෙන කුරුළු. ඒ වගේ මේ එක එක කාමර වලින් ජනෙල් වලින් හොට දහගෙන එළියට ඉන්නවා කට්ටිය. අර කස් වගේ විශාල උස ගොඩ නැගිලි දිනවා. ඒවයි කවුරු කවුරුත් හොට දාගෙන ඉන්නවා. බොහෝම පොඩි මේ වගේ තීරුවක් තියෙන. ඔය තීරුවේ තමයි රෙදි වනාගන්නේ. ඔක්කොමට කරන්නේ අර තීරුවේ. බලන්නකො අපේ ගම් වල නේද? හැතම් මේ අදිගේ වැලක් ඇදලා දෙවන නෝනම ඕනේ. දුවන්න පයින්න පුළුවන්. ගඟ තියෙනවා, ඇල තියෙනවා, දොළ තියෙනවා. ආන්න පුළුවන්. ඉප නැලේ පොඩි උണ്ട് සෙල්ලම් කරන්න ඕනවා. ඒ රටට දිය ඇල්ලක් නැහැ. ආසාවට අර වතුර පයිප් එකකින් උඩට අරගෙන ගිහලා වතුර ටික බිමට තෑරලා දිය ඇල්ලක් හදාගෙන තියෙනවා. ඕක දිහා තමයි බලාගෙන ඉන්නේ. ඉතින් ඕක බලන්නත් අපේ රටේ මිනිස්සු යනවා ඌ ගාන. මේ තියෙන දියැලි සිය ගාන. දුප්පත්ම. ඒස ලෝකයේ දියුණු වේගයෙන් දුප්පත් කරගෙනමින් යනවා. මේ දුප්පත් පෝසත්කම කියලා කියන්නේ ත්‍යාට ඔළුවට දාගන්න ආකල්පයක්. ඒක එහෙම නෙමෙයි. රජතුමා ඒ දවස්වල ගුං කරත්තේ හරි අශ්ව කරත්තේ හරි ඒක පෝසත්කමේ කියලා හිතාගෙන ගියා. ඉතාම සාඩම්බරෙන් යන්නේ කරත්තේ ආකල්පයක්. එහෙමනම් මේ ලෝකෙ තියෙන්නේ තනිකර ආකල්ප මනෝභාවයන් කොටසක් නිසා තක්නේ. තේරුණානේ. දැන් මුළු පොළොම නගරයම කඩලා දැම්මොත් එහෙම පොළොවට ඒ බිල්ඩින් ටික අවුරුදු 100ක් ඇතුළතදී 50ක් ඇතුළතදී ඔක්කොම බිල්ඩින් පරණ වෙනවනේ, කඩන්න වෙනවා. කඩලා දැම්මහම මුළු කොළඹ දිස්ත්‍රික්කයේම වැහුවත් අඩි එකහමාරක් දෙකක් කොන්ක්‍රීට් තමයි තියෙන ඔයගේ වල්වල තියෙන සහ ඔක්කොම මේ දැන් මේ 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 මේකේ තියෙන මේ ඉඩම වහන්න පුළුවන් කොන්ක්‍රීට් වලින් මේවා කඩලා දැම්මොත් එහෙම. එතකොට මේක කවදද හරි අඳුරු ලෝකේ වගේ වෙනවද නැද්ද? නිස්සාර පොළොවක් නේතුරු වෙන්නේ නිස්සාර පොළොවක්. මනෝමය මනෝ පුබ්බංගම ධම්මා මනෝසෙට්ටා මනෝමය. ඉතින් මනෝමය ස්වභාවයක් විතරයි තියෙන්නේ. ඉතින් මේ අර සමහර අය පාවිච්චි කරන වචනයක් තියෙන මනෝ ගහනවා කියලා. කවුරුත් ඉන්නේ මනෝ ගහමින් තමයි. දැන් ආගම් කියලා කියන්නේ මොකක්ද? මනෝමය. එක එක මනුස්සය ළඟට ගියාම ඒ මනුස්සයාගේ එක එක දෙයිය ඔළුවේ ඉන්නේ. එක එක විශ්වාස ඔළුවේ තියෙන්නේ. එක එක බහුභූත ඔළුවේ තියෙන්නේ. ඉතින් මනෝමය තමයි. දැන් මේ දවස්වල ගියොත් දේශපාලනය ගැන බලන්න මිනිස්සුගේ ඔළුවේ තියෙන මොකද්ද කියලා. එක එක්කෙනාට එක එක පාක්ෂික අදහස් තියෙන ඔළුවේ ඇතුලේ විකාර. තමන්ගේ බුද්ධි පරිමාණයට අනුව. ඒකත් තමන් ඔළුවේ මොකක් හරි හේතුවක් නිසා තමන් පටලවා ගත්ත දෙයක්. රස්සාවක් දුන්න නිසා, උදව් කරපු නිසා, වැඩක් කරලා දුන්න නිසා, අපේ හිතවත් කෙනෙක්ගේ පැත්තෙන් ඡන්දෙ ඉල්ලන නිසා, මේව නැත්තම් අපි පරම්පරාවෙන්ම මේ වගේ අය නිසා ඔන්න මොකක් හරි ගොංකම කොළුවේ තියෙනවද නැද්ද? තියෙනවා. ඒකත් මනෝමය තත්ත්වයක්. සක්කාය දිට්ඨිය ඇත අරගන්න පුළුවන්. හැබැයි පක්ෂි නම් ඇත අරගන්න බෑ. නේද? ආකාය දිට්ඨිය ඇතරියත් මං ආයි පක්ෂණං අතාරින්නේ. ඔය උපසම්පදාවේදී මහනෝ මේ නසී රාජගහට්ටෝ කියලා එකක් අහනවා. රාජගහට්ටෙක් නෙමෙයිද? ඒ කියන්නේ රජයකට පක්ෂපාතී වැඩ කරන කෙනෙක්, එහෙම නැත්නම් රාජ සේවකයෙක් නොවේද කියන එක අහන්නේ. ඒක ඉතින් ගැඹුරු අර්ථය මොනම හරි පක්ෂයකට නැද්ද කියන එක. දැන් ආම්බන්තේ කියලා කියනවා. එහෙමයි කිසි කෙනෙකට කිසි දෙයකට සම්බන්ධ නැහැ කියලා. මොකද එතනින්ම ඒව අහලා ගන්නේ මේ නිවන් දකින්න මාරුවිට පක්ෂග්‍රාහී කෙනෙකුට. එනවා ආයනාදලට මොනම පක්ෂයක්වත් ගන්න අයිතිය නැහැ. මොනම පක්ෂයක්වත් ගන්න අයිතියක් නැහැ. පක්ෂග්‍රාහීත්වයේ තොරව ඒ මොහොතේ ඉන්න හොඳ මිනිස්සෙක් හෝ නරක මිනිස්සෙක් පෙරලා දෙන්නේ කියාව තේම එච්චරයි. එහෙනම් ඉතින් ඕක අතහැර ගන්න කොච්චර අමාරුද බලන්න. හිතින් කොච්චර පොරබදන්න වෙනවද කියලා බලන්න. පක්ෂය අයින් කර ගන්න කොච්චර පොරබැදීමක් කරන්න වේද හිතින්. හාට් එක ගලවලා එළියට ගත්තා වගේ එකක් වෙයි. ඒත් හාට් එක සමහර ලාට අර ඉංග්‍රීසි අකුරු දෙකකින් තුනකින් හැදෙන පක්ෂේ නැහැ වැඩ කරන්න ඉඩ තියෙනවා. ඉතින් සක්කාය දිට්ඨිය කොච්චර ගැඹුරු ඇද්ද? සක්කාය දිට්ඨිය හරි ගැඹුරුයි. ඒ වුණු මිනිස්සේ පක්ෂයක් අතහරින්නේ ඒ පක්ෂයෙන් සෑහෙන්න තමන්ට කරදර සිද්ධ කළොත්. හිරිහැර සිද්ධ කරොත් ඒගොල්ලෝ ඒ පක්ෂය අතාරිනවද නැද්ද? රටට හරි තමන්ට පෞද්ගලිකව හරි අපේ මිනිස්සුන්ට නම් ඉතින් රටට එන ගැහුණත් ඕක තේරෙන්නේ නැහැ. ඉතින් ඔක්කොම අනිත්‍යයි කියලානේ ජීවත් වෙන්නේ. තමන්ට පෞද්ගලිකවම ඔන්න ගොඩාක් හිරිහැර සිද්ධ වුණොත් ඔන්න ඒ පක්ෂය අතාරලා දානවා. සක්කාය දිට්ඨියත් එහෙම තමයි. මේ මනස සෑහෙන්න ඔබට දුක් දුන්නොත් වේදනාව දුන්නොත් මේක අයින් කරන්න ඕන කියලා අදහසක් ඇති වෙනවා. නැත්තම් උතුම් යාළුවෙක් හැටියට යාළුවෝ වුණත් අයින් කරන්න හිමනේ. ඒ යාළුවා අපිට ණය අරගෙන දුන්නේ නැහැ. අපිව රැවට්ටුවා, මුලා කළා. අපිට හොඳ මූණ පෙන්නලා නරකක් කළා. ඔය වගේ සිද්ධි ගොඩාක් වුණාට පස්සේ හොඳටම යාළුවෝ මොකද කරන්නේ? අපි තීරණය කරනවා එයාව අයින් කරන්න ඕන කියලා. ඒ හිතත් එහෙමයි. හිතත් එහෙමයි. හිතත් ගොඩාක් දුක් දුන්නාම, වේදනා දුන්නාම, අපි හිතන තරම් දෙයක් හිත ඇතුලේ නැති වුණාම මොකද කරන්නේ? මේ හිත යාළුවෙක්වත්, ඥාතියෙක්වත්, මිත්‍රයෙක්වත්, ආශ්‍රය කළ යුතු කෙනෙක්වත් කෙනෙක්වත් භජනය කළ යුතු කෙනෙක් නොවේ කියලා තේරුම් අරගෙන දුරු කරන්න කල්පනා කරනවා. කොහොමද හිත දුරු කරන්නේ? හිත දුරු කරන්න ක්‍රියාවක් කරන්න එපා. ඔබට ලැබුණු හොඳ අනුශාසනයක් ඒක. හිත දුරු කරන්න ක්‍රියාවක් කරන්න එපා. දැන් හොඳට ඒක දිගපළල තේරුම් ගන්න. මේ වචනේ දිගපළල හොඳට තේරුම් ගන්න. තේරුණාද ඒක? ඒ ක්‍රියාවක් කරන්න එපා කියලා අනුශාසනා කරන්න කියලා ඒකට ඉතින් හේතු පෙන්වන්න ඕනද? ඉතින් අපි හරි බයයි ඉතින් පිළිතුරු යමක් කියලා හේතු එහෙම දක්වලා බුද්ධ ආගමේ අහවල් පොතේ පෙළ පොතේ අතර කියලා තියනවා කියලා හේතු ගන්නන්න ඕන නැත්තම් ගිහිලා එළියේ මොකද කියන්නේ? මොකද කියන්නේ? විකෘති කරනවා කියලා. පෙළපොතේ ආවල් තැන ආවල් විදියට මෙහෙම කියලා දෙනවා කියලා කිව්වොත් එහෙනම් ආයෙනම් කමන්නේ නැහැ. මං ඉදේ පොතේ නැතුවේද කියලා ඔබ. ඒකයි මට මේ. හිත දුරු කරන්න ක්‍රියාවක් කරන්න එපා. හැබැයි වචනය හොඳට තේරුම් ගන්න. දැන් මේ වචනේ ඕව යන්නත් එපා. වචනේ එහාට යන්නත් එපා. මෙහාට යන්නත් එපා. වචනේ හරි එක්තරා ආකාරයකට තමයි කියවලා තියෙන්නේ. ඒ සීමාව ඉඳලා ඒක බලන්න ඕන. ඒක තේරුම් ගන්න ඕන. දැන් මම පැහැදිලි කරේ වචනේ ක්‍රියාවකට යන්න එපා කියලා. පැහැදිලිද? කවුරු හරි ගිහිල්ලා වෙනම තැනක ගිහිල්ලා ආයි කිව්වොත් හාමුදුරු කියන්නේ මේ මුකුත් හිතන්න නැතුව ඉන්න, මුකුත් කරන්න නැතුව ඉන්න කියලා තමයි කිව්වේ කියලා කිව්වොත් ඒක වැරදි. අන්න ඒක කියන්නේ. එතකොට ඕව ගිහිල්ලා එහාට ගිහිල්ලා දැන් හොඳට තේරෙනව නේද? තමන්ට මොලේ නෑ කියලා. දැන් අපි මනසින් ක්‍රියා කරනවා. කොහොමද අපි මනසින් ක්‍රියාවක් කරන්නේ? කොහොමද අපි මනසින් යමක් මෙනෙහි කරන්නේ? අපේ අතීත උපාදානස්කන්ධය අරගෙන තමයි අපි මෙනෙහි කිරීම කරන්නේ. ඒක නව නිර්මාණ වුණේ කොහොමද? නව නිර්මාණ කියලා කියන්නේ හරි පුදුම දේවල්. ඒවා විශ්වදායාද නව නිර්මාණ සිද්ධ වෙන්නේ මිනිස්සයා හිතලා හිතලා ඒක අතහැරලා දැම්මම ඉබේපා එතෙන්ට එන අදහසක්. එන ඉබේ එන උත්තරය. එහෙම නැත්නම් එකක් හොයාගෙන ගිහලා තව එකක් ලැබිච්ච එක. සමහර ආහාර පාන වර්ග, සමහර අය නිෂ්පාදන නිර්මාණ මේ හදන්න ගිය එකක් හම්බුනේ තව එකක්. ඒවස හදන්න ගිය එක නේ හොයාගත්ත වෙන එක. හැබැයි තමන්ගේ නොතේරෙන කමට ධර්මය පලි නෑ. තමන්ගේ නොතේරෙන කමට තමන්ම තමයි වග කියන්න ඕන. තමන්ම ඒක විදර්ශනා කරමින් තමයි ඒක තේරුම් ගන්න ඕන. එහෙම නැතු ඉතින් ධර්මයටවත් දේශකයටවත් කාටවත් දුස් කියලා වැඩක් නෑ. මේක තේරුම් ගන්න අමාරු දෙයක් තමයි. අතිශය සසර පාරමී බල ශක්තියෙන් තියෙන සසර පුරුදු කෙනෙකුට අවබෝධ වෙන දෙයක්. එහෙම නැත්නම් අනිත් අයට සසර පුරුද්දක් බවට පත් වෙලා මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ ඉස්සරහ හරි ධර්මය තේරුම් ගන්න ලේසි වෙනවා. අද මේ යෝගයේ විදර්ශනා ප්‍රඥාව දියුණු කරලා තිබුණා. ඉතින් මේ ලෝකේ හැමදේම යම්කිසි නිර්මාණයක් කරගෙන නිර්මාණයට අනුව සොයා සෙවීමක් තමයි කරන්නේ. මේ ඒක තමයි කරන්නේ. දැන් අපි උදාහරණයක් වශයෙන් පොඩි ළමයෙකුට කියනවා මේ පොඩ්ඩක් බලන්න මේ තාත්තා එනවා කිව්වා. ඒතර පොඩි ළමයා මොකද කරන්නේ? තාත්තා කියන නිර්මාණය ඔළුවට දාගෙන පාට කියලා බලන් ඉන්නවා. එහෙම නැත්නම් මාම එනවා කිව්වා, නැන්ද එනවා කිව්වා, පොඩ්ඩක් බලන්න පාර එනවාද කියලා බලන්න. අන්න නිර්මාණය ඔළුවේ තියාගෙන බලාගෙන ඉන්නවා. අපි නිවනත් කොහොමද? අපිට පුළුවන් ද නිවනත් ඔය විදිහට බලන්න? නැන්ද මාම වගේ, තාත්තා එනවා කිව්වා වගේ. ඉතින් දැන් අපි එහෙමනම් තාත්තා කියන නිර්මාණය බලන්න පුළුවන්. එයා තාත්තා අඳුරනවා. මේ විදිහට නිර්මාණ සාපේක්ෂිත නිර්මාණයක් එනකන් එනවා. ඉතින් අඳුර ගන්න බැරි විදිහට තාත්තා වොත් එහෙම අම්මේ නිකන් තාත්තා වගේ කෙනෙක් එනවා. හැබැයි මේ විදිහට නම් නෙමෙයි ඉන්නේ කියලා තමයි කියන්නේ. මොකද කකුු දෙකෙන් ගිය මනුස්සයා හතරෙන් වගේ එනකොට ගෙදර නේද? තාත්තා වගේ පේන්නේ හතරෙන් එන්නේ හැබැයි කියලා එනවා. ඉතින් ඒ වගේ සාපේක්ෂිත නිර්මාණයකින් බලන්නේ. නමුත් මේක ලොකුම ප්‍රශ්න තමයි. නිවන සාපේක්ෂිත නිර්මාණයකින් බලන්න බැරි වීම. නිවන සාපේක්ෂිත නිර්මාණයකින් ලැබෙන්නේ ලැබෙයි කියලා හිතනවාද? සාපේක්ෂිත නිර්මාණයකින් නිවන ලැබේද? ලෝකෙටම නිවන නැති වෙලා තියෙන සාපේක්ෂිත නිර්මාණයකින් බලන නිසා. මේ ධර්ම කරුණු ටික ඔක්කොම ගලපලා ගත්තට පස්සෙත් ඒ වගේම මෙතෙක් දේශනා වන් වලදී ඔබ ශ්‍රවණය කරන ලද ඒ අවබෝධයත් ගත්තට පස්සේ ඇත්තටම නිවන කියන්නේ මොකක්ද කියලා ඔබට හිතාගන්න, නිර්මාණය කරගන්න, අනුමානය කරගන්න උත්තරම සාධක තියෙනවා. කාරණා තියෙනවා. දැන් මෙතෙක් කළා ඒ දේශනා කරපු කරුණු ටික මනාකොට ගලපා ගත්තොත් හොඳටම ප්‍රමාණවත් සාධක තියෙනවා. හැබැයි ඔබ නිවන දන්නවා කියලා හිතාගෙන නම් කල්පනා කරොත් හම්බෙන්නේ නැහැ. ගොඩක් අය හිතන් ඉන්නේ අපි නිවන දන්නවා කියලා. නේද? අවල් පොතේ තියෙනවා මේ භාවනාව කරාම තමයි නිවන් දකින්නේ. ආර භාවනාව කරාම තමයි නිවන් දකින්නේ කියලා. හැබැයි දඩුව කෙනෙක් නැහැ. දකින්න පුළුවන් නේ නම ඒ නාම්දුරු කට්ටියටයි ඔක්කොටම. අර ප්‍රමේයට තමයි නිවන් දකින්නේ, මේ ප්‍රමේයට තමයි නිවන් දකින්නේ කියලා අපි දැකලා නැහැ කියලා දකින්න හේකුටවත් දකින්න දෙන්නේ නැහැ. ඉතින් දකින්න කැදී ඉන්න පුළුවන් නම් දකින්න බෑ. ඒ දකින්න බැරි හේතු හේතු ගොඩක් තියෙනවා. වයර් මාරු කළ දුන්නාම ඒ බාණ්ඩ වැඩ කරන්නේත් නැහැ. එක එක කෑලි අඩුවෙන් දුන්නාම ඒ බාණ්ඩ වැඩ කරන්නේත් නැහැ. ඒ පාවිච්චි කරන්න ඕන ක්‍රමවේදයේ වර්ධවා කියලා දුන්නොත් ඒ වැඩ කරන්නේත් නැහැ. ඒ මනුස්සයට ඒක භාවිතාවට ගන්න උමනාවක් නැත්නම් ඒ වැඩ කරන්නේත් නැහැ. මෙන්න මේ ක්‍රමවේද ටික නියම විදියට හරි විදියට සකසනවා. අන්න එතන වැඩ කරනවා. ඉතින් ගොඩක් කාලවලට අපිට දකින්න තියෙන වයර් මාරු වෙලා හම් වෙලා තියෙන්නේ. කෑලි අඩුවෙන් හම් වෙලා තියෙන්නේ. භාවිතා කරන අන්දම වැරදි ආකාරයෙන් විග්‍රහ වෙලා තියෙන්නේ. ඒ ඔක්කොට මහපම් මිනිස්සුන්ට ඒක තේරුම් ගන්න උවමනයි කියන උනන්දුවකු නෑ. ඉරසිති මිනිස්සුන්ට ඒක තේරුම් ගන්න බෑ. ඔන්න ඕකයි මේ පොතේ සිද්ධිය. පොතේ සිද්ධිය ඕකයි. ඉතින් ඒකයි පුළුවන් නම් ඉතින් එක්කෙනෙක් හරි දැකලා බලන්න. අපිව විවේචනය කරන්න එන්න ඕන රහත් වෙලා. එහෙම නැත්තම් මාර්ගඵල ලැබලා ඉන්න ඕන. අන්ධයොත් එක බෑන් කරන්න. අන්දේකට උත්තර දෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. දැකලා ඉන්න අහවල් දෙයින් පුළුවන් කියලා කියනවනම් දැකලා එන්න. අහවල් භාවනාව හරි කියනවනම් මොකද කියන්නේ? දැකලා එන්න. අහවල් මාර්ගේ හරි කියනවනම් දැකලා එන්න. නොදකින්න එපා. නොදකාව මහා නීච මිනිස්සෙක් නේ. මෝඩේ අන්දේක් වැඩ පිනතුරි පුහුදුන් බව කියන්නේ මහා නීච බවක් තමයි. පුහුදුන් භාවය කියන්නේ ආර්ය ශාවක කුලයක් එක්ක ගත්තාම මේ පුහුදුන් භාවය කියන්නේ නීච කුලයක් පහත් තත්ත්වය. මේදී අර උසස් වෙන්න පුළුවන්. ඇයි ඒක නීච තත්ත්වයක් කියලා කියන්නේ? මේ මිනිස්සයා කොයි වෙලාවෙ ගෙම්බෝ ඇටගිත්තෝ ගැරඬියෝ ගඩිවිල්ලෝ සතර අපායේ මල පෙරේතයෝ කුම්බාණ්ඩයෝ මල යක්ෂයෝ වෙනවද කියලා කියන්න බෑනේ. ඉතින් ඒක ඒ නිසා අපි කියන්නේ එතන හරි නීච තැනක්. නීච කුලය පුතච්චන භාවයේ කියන්නේම කුලයෙන් හිණයි. නීච කුලයක් මේ නිවන පෙන්වද්දී ඇයි නිවන දකින්න බැරි? මේ මොහොතේ හැම වෙලාවකම මේ නිවන මේ පවතිනවා. මේ අවකාශය තුළ මේ නිවන පවතිනවා. මේ ගන්න හැම හුස්ම රැල්ලක් එක්කම නිවන පවතිනවා. ඔබ ඉතින් ඔබට නිවන පේන්නේ නැති ඔබ පුජ්‍යලය ලොකු කරගෙන ඉන්නේ. ඒක තේරුණාද? මමය ලොකු කරගෙන ඉන්නේ. බුදුහාමුදුරුව ළඟින් යනවා තේරෙන්නේ නැහැ. මොකද ලොකු මමයනේ. බුදුහාමුදුරුව ළඟින් යනවා පේන්නේ මමයා ලොකු කරගෙන ඉන්නේ. අද බුදුහාමුදුරුව වැඩියත් අපේ මිනිස්සු වඳින්නේ ඔබ මහන්සේට අමා මහ නිවන් සුව ලැබෙන්න ගොඩාක් හේතු වාදනා වේවා. ඔබ වහන්සේටත් ඉක්මනින්ම මගඵල නිවන් සාක්ෂාත් වේවා කියලා බුදුහාමුදුරුවන්ට ප්‍රාර්ථනා. නිකන් හරි කිව්වොත් මම බුදු වෙලා ඉන්නේ කියලා කෝ රැස් රැස් කෝ වර රැස් නෑ නිකෝ රැස් තියෙන්නේ බෑ බුදු වුණාන. ඊට පස්සේ මිනිහට රැස් පෙන්වන්න ඕන. රැස් පෙන්වුවට පස්සේ ඒත් කියන්න බෑ මිනිහා ලයිට් දාලා දන්නේ නෑ. පොලෝ පලයි යන්න පුළුවන්ද? පොලෝ මේ ගිලින්න මෙහෙම. ඒකත් පුළුවන්. බුදුහාමුදුරුවෝ පොලෝ ගිලින්න බින්කුන් දෙක්ක මේ වගේ පොළොව උඩ යන්නේ මේ බිම් බිම් හරන්නාමයි. අඩුම තරමේ බුදුහාමුදුරුවෝ ගංගාවන් වලින් එකට වෙලා තින්නේ ඔරුවේ. කල්පිතය මනක් කල්පිතේ පුදුම විදියට වාගන තියෙනෝ පොවල තියෙනෝ සියලු ආගමිකයන්ට සියලු ආගමික පූජකයෝ සුපිරි විදියට පොවල පොවල මත් කළා තියෙන්නේ. එච්චර මානසික මුලාවකට අපි ඇදලා දැම්ම නේද මේ ආගම් කාර්යය කියලා දැනගත්ත දවසට ගිහිල්ලා මේ මෞලවියගේ හැරි මේ පූසාරිගේ හැරි තට්ටි ලෑටි දාන්න ඉඩ තියෙනවා. මෙච්චර දෙයක් අපිට ඔබ කළාද? මෙච්චර මුලාවකට අපි දැම්මද කියලා මෙච්චර කාලයක් ඈ මනක් කල්පිතයක් හදා මේක පිළිගනින් මේක පිළිගනින් මෙහෙම හිතපන් කියලා මනෝභාවයන්ම නේද මේ හදලා ඔළුවේ ඔබලා තියෙන පිස්සෙක් කරලා තියෙන මාව මෙච්චර කාලයක් කියලා තේරෙන්නේ. ස්වභාවිකව සිටින්න ස්වභාවිකවන්න මේකයි බුදුවරුන්ගේ මාර්ගය. ස්වභාවිකවන්න ගෙදර ගිහිල්ලා නෙමෙයි ඔබට මේ මොහොතේම පුළුවන්. ස්වභාවික මේ මොහොතේ ඔබ ස්වභාවික වුණොත් ස්වභාවය ඔබ බාර ගන්නවා. මේ මොහොතේ ඔබ ස්වභාවික වන්න. මමත් ස්වභාවිකව තමයි ඉන්නේ හැමතුරුවනේ. හැබැයි ඉතින් මං ඉන්නේ මගේ ස්වභාවයේ. ඒ ස්වභාවය නම් ඉතින් හැමදාම ඉන්නවා. ඒක ඉතින් ස්වභාවික නෙමෙයි. ඒ මගේ ස්වභාවය. ඒ මගේ හැටි. ඒක නෙමෙයි ස්වභාවය කියන්නේ. මොකද ස්වභාවය කියන්නේ? ඔව් මේ මමත්වයෙන් බැහැර වූ පවතින nature එකක් තියෙනවා. මේකට තථාගතයන් වහන්සේ භාවිත කරේ තථාගත කියන වචනේ. තත්තාකාරය එතකොට සත්තාකාරයේ තමයි තථාගතයන් වහන්සේලා වැඩ ඉන්නේ. ඒ කියන්නේ ඒකෙම අදහස් වෙන්නේ මොකද්ද? ස්වභාවිකව තමයි වැඩ ඉන්නේ. බුදුවරු ස්වභාවිකයි, රහතුන් ස්වභාවිකයි. ඔබ මම ඉතින් මගේ ස්වභාවය හැබැයි පොදු ස්වභාවයක් තියෙනවා. මගේ ස්වභාවය වුණොත් ඉතින් කෙනාගෙන් කෙනාට, කෙනාගෙන් කෙනාට වෙනස් නේ මගේ ස්වභාවය නේද? පොදු ලෝක ස්වභාව ධර්මයක් තියෙනවා. අන්න ඒක ස්වභාවය. අන්න එතෙන්ට ගියපු අය ඇවිදිනකොට හේවනැල්ල පිටිපස්සෙන් එනවා වගේ සැහැල්ලුවක් ඒගොල්ලන්ට තියෙනවා. හේව නැත්තම් ඉතින් මගේ ස්වභාවයට පත් වෙච්ච අයට නම් කරත්තයක් ඇදගෙන යනවා වගේ මහා බරක් ඇදගෙන දඩබිඩි ගාලා යන්න වෙනවා. ඔබ හේවනැල්ල පමණක් පිටුපසින් එන්න දීලා යන ගෙනෙද්ද, එහෙම නැත්නම් කරත්තයක් කර තියාගෙන ඇදගෙන යන ගොනින්ද කියලා බලන්න. කාට හරි ගොනා කියලා දැන්නහම ඇයි අනින්න පණින්නේ? හොඳයි, මේ කතාව ඇතුළු නිවන කොහෙද තියෙන්නේ? මේ කතාව ඇතුලේ සියල්ල අනිත්‍යයි කියන සත්‍ය කියලා දුන්නේ නැද්ද? සියල්ල අනිත්‍යයි කියන එක දුන්නේ නැද්ද? සියල්ල අනිත්‍ය බවට දැක්කනම් එයා ස්වභාවයට පත් වෙනවද නැද්ද? ස්වභාවයටපත් වෙනවා. යම්කිසි දෙයක් නිත්‍යයි කියලා අල්ලගත්ත නිසා තමයි මනස ස්වභාවයටපත් වෙන්නේ නැතුව මනස අර නිත්‍යයි කියලා අල්ලගත්ත දෙයට කැපෙන්න හදනවා. ජීවත් වෙන්න හදනවා. හැබැයි අවසානයට තමයි කාරණේ තේරෙන්නේ. හැමදේම තාවකාලික බැඳීම් පමණයි, තාවකාලික බැඳීම්. දැන් මේ ලොකු මහත් වෙච්ච අය මහත්යෙක් නැතුව හිටපු අය මහත්යෙක් අල්ලගත්තා. නෝනෙක් නැතුව හිටපු අය නෝනෙක් අල්ලගත්තා. ඉඩමක් කඩමක් නැතිව හිටපු අය ඉඩමක් කඩමක් අල්ලගත්තා. ගෙයක් දොරක් නැතුව හිටපු අය ගෙයක් දොරක් අල්ලගත්තා. වාහනයක් නැතුව හිටපු අය වාහනයක් අල්ලගත්තා. ඒ වගේම අල්ලගැනීම් ගොඩක් තියෙන තාවකාලික පසුගාලේනම අල්ලගැනීම් ගොඩක් තියෙන. ආයිත් ඒකෙන් ටික 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 නැති වෙලා ගිහලා මේ හිටපු අයගේ සමහර අයගේ නෝනල නැති වෙලා තියෙනවා. සමහර අයගේ මහත්යල දැන් මොන අල්ලගත්තේ නැති වෙලා තියෙනවා. අය සමහර අයගේ ඉඩ කඩන් ගෙවල් දොරවල් නැති වෙලා තියෙනවා. කො විකුණලා තියෙනවා. නෑ ආයි නැතිලා ආයි තමන්ට තමන් කියලා අල්ලගත්ත පංචස්කන්ධෙ ටික ටික ඔන්න දිර දිර යනවා බුරුල් වෙවි යනවා හැලි හැලි යනවා කැලි කැලි බිදි බිදි යනවා චිත්ත මායාව තිබෙනවා. ඔබව නවත්තන කෙනෙක්, ඔබව මුලා කරන කෙනෙක්, ඔබම ළඟ තියාගෙන ඉන්නවා. කවුද? ඔය මන කියලා කියන්නේ මමත්වයේ කියලා කියන්නේ ඔබවම රවට්ටන ඔබවම මුලා කරන කෙනෙක්. ඒ මුලාවම පිටට ඇවිල්ලා තමයි පින්වත්නි මිනිස්සු එකිනෙකා රවට්ටන්නේ. එතකොට පළවෙනි රවට්ටීම තියෙන්නේ තමා තුළමයි. ඔබ ලෝකේ කවුරු හරි රවට්ටන්න නැත්නම් ඔබට එක මිත්‍රයෙක්වත් නැහැ. ඔබේ නෝනම ඔබේ මහත්යව ඔබ රවට්ටන එක නතර කළොත් එදාම මහත්යයි නෝනා ඩිවෝස් වෙනවා. පොඩි මැජික් එකක් කියලා දුන්නේ. ඔබ රවට්ටන එක නතර කළොත් එදාම ඩිවෝස් වෙනවා. ඒක තේරෙන්නේ මේ සමාජයට හරි එළියට හරි බහලා යද්දී ලෝකයා රවට්ටන විදියට අපි ගියේ නැති වුණොත් ඒ සියලු දෙනාම අපිව ප්‍රතික්ෂේප කරනවා. උදේ පාන්දර නැගිට ගමන් නිදාගත්ත ඇඳුමත් එක්ක ලක් බැක් දෙන්නේ නැතුව මොන හේතුවෙත් නැතුව එයාට අවුලක් මතාලෙන්නේ ප්‍රතික්ෂේප වෙන්නේ නැද්ද කියලා බලන්න. ප්‍රතික්ෂේප වෙනවා. ඒ කියන්නේ අපි රවට්ටන්න ඕනේ ඒගොල්ලෝ නේ. ඒගොල්ලන්ගේ ඇහැර රවට්ටන්න අපි යන්න ඕන හොඳට කොණ්ඩ කළු කරලා තොල් පාට කරලා පිළිමයයි නම් ඉතින් මොනවා හරි ඒ විදියට කාන්තාව නම් ඒ විදියට අර රැවැට්ටිලි මධ්‍යස්ථානයට යන්න ඕන ගිහිල්ලා ඒක රවට්ට තිවල් ටික ඔක්කොම කරගෙන යන්න ඕන ඉතින් එතකොට ළමයි රැවැටෙන්නේ. ඔන්නෝකයි ඇත්ත කතන්දරේ. ඒතකොට මනසත් එහිමයි. අපි මේ මනස රවට්ටන්නේ නැත්තම් රවට්ටන එක නතර කරොත් ඇත්ත දුන්නොත් සක්කාය දිට්ඨියත් මෙතන ඉන්නේ. එයාව අපි යාළුවෙක් කියලා හිතාගෙන එයාව රවට්ට රවට්ට එයාව තියාගෙන ඉන්නවා. එයාගේ වැඩක් ගන්න පුළුවන් කියලා. මමත්වේ නිසා අපි යැපෙනවා. අපෙන් මමත්වේ යැපෙනවා. මමත්වයන් තුළ ඉදි කවදාව සාධාරණත්වයක් දකින්න බෑ කිසි කෙනෙක්ගේ. මමත්වයක් තුළ ඉදි සාධාරණත්වයක් දකින්න බෑ. මමත්වේ නැතුව කොහොමද ඉන්නේ කියලා ඇහුවොත් හරි සරල වචනයක් තියෙන ස්වභාවිකව ඉන්න. දැන් ඔබ ඉන්නේ ස්වභාවිකවද කියලා බලන්න. ස්වභාවික කෙනෙකුට ගමන හරි ලේසි. ඔයත් උදාහරණයක් දැක්කොත් ස්වභාවික කෙනෙක් මොන වගේද කියලා මොකද ගන්න පුළුවන් උදාහරණය? මතක් වුණා නම් කියන්න බලන්න. උදාහරණ ගොඩක් තියෙනවා. නමුත් ප්‍රබල උදාහරණයක් තියෙනවා ජනප්‍රිය. හොඳම උදාහරණය තමයි ජලය. වතුර කෝපයනේ බිමට දාලා බලන්න. ඒ ලස්සන බාධකයක් තිබුණා. ඒ ලස්සනට මෙහෙම හැරිලා ගියා. රහතන් වහන්සේගේ ක්‍රියාවලිය මේ වතුරවල තියෙනවා. ඒ ගලා යාම තුළ තියෙනවා. ඉතින් ඕක දැකලා මේ පටාචාරාව රහත්තුන් පය සෝදන වතුරම ගලාගෙන යනවා දැකලා රහත් උනේ. ඒ රහත් වෙන්න පුළුවන් දේවල් අපි හැමදාම වට පිටයි තියන්නේ. රහත් වෙන්න ඇත්තේ. මේ රහතන් වහන්සේලාගේ මාර්ගඵලලාභීන්ගෙන් බලාපොරොත්තු නොවිය යුතු මට්ටමට දේවල් මිනිස්සු බලාපොරොත්තු ඇති කරලා තියෙනවා. ඒක තමයි පළවෙනි මේ දේ බලාපොරොත්තු වෙලා තියෙන නිකන් ඇහැක් කනක් මේ කටක් කරලා කතා කරන්නේ නැති කෙනෙක් මට්ටමට හීලෑ වෙච්ච කෙනෙක් හැටියට තමයි රාතන් වහන්සේ කෙනෙක් සලකන්නේ. එහෙම නෙමෙයි රාතන් වහන්සේට අර සුනක වැද්දෙක් බල්ලෙක් වල්ලු ටිකක් උසිනෙක් ගවාම දුවලා ගිහලා ගහකටත් නැග්ගා. ඔගොල්ලෝ කවුරුත් අද ඔය ඇත්ත කිසි කෙනෙක් හිටි පිළිගන්නවද ඒ ගහට නැගී රහතන් වහන්සේ කෙනෙක් කියලා? නෑ නෑ, ඕකද රහත් වෙන්න බෑ කියලා කියන්නේ. රහතන් වහන්සේ කෙනෙක් නම් දුවන්නේ නෑ. රහතන් වහන්සේ නම් ආයෙත් බල්ලෝ ගාලා මලාට එල්ලෙන්නේ. කවුද මේ කියන්නේ? ලෝකකාරය. ඒස අනවශ්‍ය දේවල් ඔළුවේ පුරව ගන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඒ ඔක්කොම පුදුන් භාවයේ ඉඳගෙනම කරන නිර්මාණ. තමන් එතනටපත් වෙන්න ඕන කියන මහන්සිය විතරක් මුල් කරගෙන වෙරදරන. අනිත් අයගේ රහත් බව ඇති බව මට වැඩක් වෙන්නේ නෑ. දේශකයාගේ හරි වැඩක් නෑ. එයාගේ මොන මාර්ගඵලයේ ඉන්නවද, එයා රහත්ද නැද්ද, ඒ වැඩක් නෑ. ඒක මහ පුහු වැඩක් ඒක. යෝ ධම්මං පස්සදී සෝමං පස්සදී කියලා බුදුවරු මතක් කරේ. එහෙමද මේ බුදුවරු දිහා බලාගෙන ඉන්නකත් මේ බුදුහාමුදුරු බුදු කෙනෙක් කියලා හිතාගෙන ඉන්නකවත් බුදු කෙනෙක් අගේ කළා නෑ. ඔබ 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 මේක තේරුම් ගන්න එක බුදු කෙනෙකුට අදාළත්වයක් නෑ නෙමේ. තව එකේ මාව කොයි විදිහට තේරුම් ගත්තත් අදන්නේ නෑ. දැන් මාව එක එක්කෙනා එක එක විදිහට තේරුම් ගන්නවා. ඉතින් මට වැඩන්නේ එකක්වත්. මට වැදගත් වෙන්නේ මම මාව තේරුම් ගන්න විදිහ විතරයි. මොකද මේ බුද්ධිමතාගේ බුද්ධි පරිමාණයට අනුව මේක තේරුම් ගන්නේ. දැන් ඔය අපේ තියෙන පොතුත් එහෙමයි. ඒගොල්ලගේ බුද්ධි පරිමාණයට අනුව තමයි ඒගොල්ලෝ තේරුම් ගන්නේ. හැබැයි අගයක් නොදෙන දේවල් වල විශාල අගයක් තියෙනවා කියලා මිනිස්සුන්ට කල් ගිහිලා තමයි වැටහෙන්නේ. මේ බුද්ධ ආගමේ බුදු ධර්මයේ පුදුම අගයක් තියෙනවා. මේක යුරෝපයේ මිනිස්සුන්ට සමහර බෞද්ධ භාවනා ක්‍රම වේද වලට යොමු වෙච්ච මිනිස්සුන්ට පුදුම අගයක් මේක ඇති වෙන. මේක පුදුම වටිනාකම කොහොම නෙලා ගන්නවා. නමුත් අපිට අත්‍යවශ්‍ය නැති වෙන. අපේ රට වගේ තමයි. කාන්තාරවල ඉන්න මිනිස්සු ඇවිල්ලා මේ රටවල් ආක්‍රමණය කරන්න උදව්වක් දෙන උසහායක් දෙනවා. අපිට ඉතින් හැම රටක්ම මේ වගේ වෙන්නේ නැති නේද කියලා හිතලා ඉතින් අපි හිතනවා. බහුල වීම නිසා අගේ නැති වෙලා ගිහිල්ලා. ඉතේ වැයතු සතර අපාය කරපින්නගෙන ජීවත් වෙන්න එපා. සතර අපායෙන් මිදෙන්න ධර්මය හොඳට විදර්ශනා කරන්න. හොඳට තේරුම් ගන්න. කරුණා වටහා ගන්න. සම්පින්නණය කළා තේරුම් ගන්න නැහැ කියාව තියෙනවා. මේ වචන වචන කුටි කුටි තේරුම් ගන්න වැඩක් නැහැ. ඔබට මේ සමස්ත දේශනාව හකුලවා තේරුම් ගන්න නැහැ කියාව තියෙනවා. දැන් බල හකුලවා තේරුම් ගන්න හැමතුරු මොකද්ද මේ චෙක් වෙලා දේශනා කරේ කියලා. මොකක්ද දෙන උත්තරේ? මේ දේශනාව ඇතුළතින් මේ දක්වා මේක කරන්නය මේක නොකරන්නේ කියලා කිසිම කර්ම වාක්‍යයක් ප්‍රකාශ කරලා නැහැ. අර විදර්ශනා කරන්න කිව්වහම ඒක ක්‍රියාවට දාගත්තට මට කොරන් දෙයක් නැහැ. නමුත් විදර්ශනාව කියන එක තුළ තියෙන ක්‍රියාවෙන් සංසිඳීම විසක් ක්‍රියාවකට බැස ගැනීමක් නෙමෙයි. අපි විදර්ශනා කරන්න ඕන අපේ ක්‍රියාව පිළිබඳව. එහෙම නැත්නම් අපේ ස්වභාවය පිළිබඳව, කර්මය පිළිබඳව. එහෙමනම් මේක නොකරන්නය මේක කරන්නේ කියලා දෙයක් පැනෙවුවොත් එහෙම යාව එතන ඉඳන් කර්මකාරී කරනවා. දැන් අපේ අතීත උදවිය දැනුත් එහෙමයි. අපි යම් මිනිස්සුන්ට දොස් පවරන්න පාවිච්චි කරන හොඳ වචනයක් තමයි කර්මකාරය. ඒක ලොකු අර්ථයක් තියෙනවා. එයා කර්මකාරය නම් කර්ම නොකරන කෙනෙකුත් ලෝකේ ඉඳලා තියෙනවානේ. කවුද කර්ම නොකරන කෙනා? ආර්ය ශ්‍රාවකයෝ. මහරහතන් වහන්සේලා තමයි මේ කර්මකාරකව නිදහස් වෙච්ච උදවිය. එහෙමනම් කර්ම නොකරම ලෝකේ ඉඳලා තියෙනවා. ඒකයි අර මනුස්සයට කර්මකාරය. කර්මකාරය කියන කෙනා ඉතින් සසර යන කෙනෙක්. සසර දුකටපත් වෙන කෙනෙක්. එහෙමනම් මම ඔබට මේක කරන්නයි කියලා කවුරුවෙත් නැහැ. මේක නොකරන්නයි කියලා කවුරුවෙත් නැහැ. දැන් ඕක තේරෙනවද? තේරෙන්නේ නැහැ. තේරෙන්න නම් මම ඔබට මේක කරන්න කියලා කියන්න ඕන. එහෙම නැත්නම් මේක නොකරන්න කියන්න ඕන. දැන් කරන්න කිව්වෙත් නැහැ, නොකරන්න කිව්වෙත් නැහැ. ඒකට තේරුන්නේ නැහැ නේ. අන්න ඒ නිසා තමයි නිවන ප්‍රත්‍යක්ෂ කටයුතු දෙයක් මිස තේරුම් ගත හැකි දෙයක් නොවේ. ඉතින් මෙච්චර මෝඩ සමාජයකට මෙච්චර ගැඹුරු ධර්මයක් දේශනා කරන්නේ ඇයිද කියලත් අපි හැමදෙස්සෙම අපෙන්ම මම්ම ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්නාර්ථේ මම විතරක් නෙමෙයි බුදුහාමුදුරුවෝත් ඒක බුදුහාමුදුරන්ගෙන් අහගෙන ඉන්න තියෙනවා. මේක මිනිසුන්ට කිව්වට තේරෙයිද? මේක මිනිසුන්ට කියලා දුන්නට තේරෙයිද? මේක මිනිස්සු තේරුම් ගනීද? ප්‍රශ්නාර්ථයක් කියලා උන්වහන්සේ තනියෙන් පිටුනම් පානක් සිත් පහළ වෙනකොට ආයි අර සහම්පති බ්‍රහ්මයා කියලා කියන්නේ. කාරණක සිතක් පහළ වෙලා නැහැ මේක තේරුම් ගන්න මිනිස්සු ඉඳීවි. ඊපස් බැලුවා කවුද මේකේ ඉන්න මහා ප්‍රඥාන්ත බුද්ධිමතුන්ට මේ ගිහින් කියන්න ඕන කියලා. ඒ ගොඩක් අය නැති වෙලා අවසානයේ තයන් තමගේ පස්වග මහණුන් ටික යාළුවෝ ටික හම්බෙන්න ගිහිල්ලා මතක් කරා. යාළුවෝ කියන්නේ නිකම් මේ වැද්දෝ තත් වඩාහපන් විදියටනේ අර ඇගේ මෙව්වා අලු ගාගෙන මේ කෙස් සවාගෙන බඩ කොන්දට ඇලිලා දැන් ඔය ඉන්දියාවේ ගිහිල්ලා දැන් ඒක සමහරලාට මම දන්නේ නැහැ පස්වග මහතුන් ගජදුරුට්ටු ගැහුවද කියලා. එහෙම නම් නැතුව ඇති. දැන් නම් ඉන්නේ ඔතේ ගජදුරුට්ටු ඥාන. ඒක පූජකය. ඉතින් මේ වගේ පිරිස කරපේ කියන්නේ මේක. ඔබ මේ හිතන්නේපා මහා මවාගෙන මේ පස්වග මහණුන් කියන්නේ මහා පුදුම. හරි කියලා. විකාර චරිත ටික මිත්‍යාවෙන් ඔළුව පිරිලා ඒකනේ බුදුහාමුදුරුවෝ වදින්නවත් ඕනේ නැහැ. තිබුණු මාන නොයෙකුත් නොයෙකුත් තිබුණු මාන පලිගන්න ආකාරයක්නේ අපි උකට දරු කරන්න ඕනේ. ඒ තරම් දුර්වලතා තිබිච්ච මිනිස්සු ආම වගෙනීම් කරන්න එපා. නිවන කියන එක විතර සරල සැහැල්ලු මෘදු දෙයක් මේ ලෝකෙ තවත් නැහැ. තේරුණාද? ඒක තේරුම් ගන්න බලන්න. නිවන තරම් සැහැල්ලු මෘදු දෙයක් මේ ලෝකෙ තවත් නැහැ. හුලං වලත් බර තිනවා කියමුකෝ. ඒ හුලං බර තිනවා නේද? ඒක නේද අර ගහන්නේ මේ ටයර් වලට හුලං ගහනකොට 35ක් ගන්න 40ක් ගන්න. වලාකුලකත් බර තියෙනවා, පුළුන් වලත් බර තියෙනවා. අපි සැහැල්ලුව සලකන ඔය දේවල් වලාකුලක් වගේ, කුලඟ වගේ, පුළුන් වගේ කියලා කිව්වත් ඒවයි බර තියෙනවා. එතකොට ඊටත් එහා ගිහිල්ලා තමයි නිවන තරම් බර දෙයක් බර නැති සැහැල්ලු දෙයක් බුදු දෙයක් මේ ලෝකෙ තව නැහැ. සමාන කරන්න පුළුවන් එකක් නැහැ. ඒ කියන්නේ බරක් ඇත්තෙම නැහැ. ඉවනැල්ල වාගේ. ඉවනැල්ල නම් කවුරුත් කියලා නැහැ බරක් මෙච්චර තියෙනවා කියලා. ඉවනැල්ලේ බර නැහැ. ඒකත් කවුරු හරි හදායි දන්නේ නැහැ. ගෑම් ගානක් ඉවනැල්ලත් බරයි කියලා නේද? බලන්න මේ ගත්ත උදාහරණය, බුදුහාමුදුරු ගත්ත උදාහරණය හරි වටිනවා. නිවන ඇල්ල බර නැහැ. අන්න ඒ නිසා තමයි නිවන මේ ලෝකෙ බර නැති දෙයක්. දැන් මේක හරි බරට හොයන්න ඕන. මොකද්ද? බර නැති නිවන හරි බරට හොයන්න ඕන. දැන් දේන්න නේද ඕගොල්ලන්ට මොලේ නැන් කියලා. මම ඕගොල්ලන්ට මොලේ නැහැ කියලා කියන්නේ මට මොලේ නැති නිසා. ඕගොල්ලන්ට මොලේ තියෙනවා. ඒක තමයි තාම නිවන් දැක්කේ නැත්තේ. මොලේ කියලා කියන්නේ මොකද්ද? ඔළුවේ ගොඩ ගහගත්ත කුණු කන්ද ටිකට තමයි මොලේ කියලා කියන්නේ. මස් මොලේ නෙමෙයි, මස් මොලේ නම් කාටවත් තියෙනවනේ. නේද? මොළේ ඇතුලේ අපි දත්ත ගොඩාක් ගොඩ ගහගෙන තියෙනවා නම් අන්න ඒකට කියන්නේ දැන් වැඩියෙන් දුක් වෙන්න ඕන, ඔබට සංවේගය ඇති වෙන්න ඕන, නිඳා කළා වගේ දැනෙන්න ඕන. මොළේ නැහැ කිව්වහම නෙමෙයි, මොළේ තියෙනවා කියලා කිව්වහම. එහෙමනේ මොලේ තියෙනවා කිව්වා. මේ කියන්නේ මම එච්චරම මේ කුණු බන්දක් ගොඩ ගහගෙනද ඉන්නේ කියලා කල්පනා කරා. මොලේ නැහැ කිව්වම හරි, දැන් පඤ්ඤා විමුක්තිය. ඈ පඤ්ඤා විමුක්තිය. මොලේ නැහැ. රහතන් වහන්සේලටත් මොලේ නැහැ, බුදුහාමුදුරන්ටත් මොලේ නැහැ, බණ කියන මටත් මොලේ නැහැ. සන්තෝෂයි නේද? කාටද ඉතින් ඒකට පහර දෙන්න බෑනේ. රහතන් වහන්සේලට මොලේ නැහැ කියපු එකට නම් ගන්න ඉඩ තියෙනවා. බුදුහාමුදුරන්ට මොලේ නැහැ කියන්න පුළුවන්ද? බුදුහාමුදුරන්ට මොලේ තියෙනවා. මොකද අපිට මොලේ තියෙද්දි බුදුහාමුදුරන්ට නැති ඉන්නේ කියන්නේ කියලා. ඒ මට මොලේ නැහැනේ. වැඩේ ඉවරයි. ඔයාලට මොලේ තියෙනවා. මොලේ ඇතුලේ කීක දේවල් පුරවගෙන තියෙනවා. මුලේ තියෙන එකද හොඳ මුලේ නැති එකද හොඳ? ඔ මුලේ තියෙනකින් සෑහෙන වැඩ කරගෙන තියෙනෝනේ මෙතෙක් කාලේ. තියෙන මුලෙන් කරගත්තේ වෙන තමයි ඔය භුක්ති විඳින්නේ. ස්වභාවිකවන්න මේ මොහොතේම ස්වභාවිකවන්න. ගැඹුරු මනසින්ම යථාර්ථයෙන්ම ස්වභාවිකව බාහිරින් නෙමෙයි ඇත්තම අපි ස්වභාවික වෙන්න ඕන අපේ මානසිකව. ඒ මනස තුළ ගැඹුරු මනසෙන් තමයි ස්වභාවික වෙන්නේ. නැත්තම් මනස වෙන කොහේ හරි යන්න දීලා අපි මෙහෙම වෙනම ස්වභාවික වෙලා ඉඳලා වැඩක් නැහැ. සමස්ත පද්ධතියම ස්වභාවික වෙන්නේ. නැත්තම් මනස ඔහේ මේ යන්න දීලා වැඩ කරන්න දීලා ඉවර වෙලා අපි මේක ස්වභාවයයි කියලා හිතන්න ගියොත් එම් වැරදි. එමනත් ඉතින් කවුරු තම තමන්ගේ ස්වභාවය ගනි. ඒකට නෙමෙයි මම ස්වභාවිකව තමයි ඉන්නේ කියලා කියයි. ඒ ඉතින් මගේ ස්වභාවයට ඒ ස්වභාවය නෙමෙයි. මේ ලෝක ස්වභාවයක්, ලෝක ධර්මතාවයක්, ලෝක සත්‍යයක්, අර යුනිවර්සල් ලෝ කියන එකට එන්න ඕන. අපි හදාගත්ත ලෝ එක නම් එක එක විදියටනේ රටින් රටට වෙනස්, පලාතෙන් පලාතට ලෝ එක වෙනස්. නමුත් යුනිවර්සල් ලෝ, ලෝක නීතිය, ලෝක ධර්මතාවය එහෙම වෙනස් වෙන්නේ නැහැ. ඒක රටින් රටට, බුද්ධලයාගේ බුද්ධලයාට, පලාතෙන් පලාතට වෙනස් වෙන්නේ නැහැ. ඒක එකම ස්වභාවයක්. මෙන්න මේ ස්වභාවයටපත් වෙන තමයි අපි මතක් කරන්නේ මේ ස්වභාව සත්‍යයට. එහෙම නැතුව මේ බුද්ධලයාට අනුගතව තියෙන ස්වභාවයට එහෙම නෙමෙයි. හොඳට මතක තියාගන්න. ස්වභාවයට පත් වුණාම කියන්න බලන්න, ස්වභාවයේ හැඩේ කියන්න බලන්න, ස්වභාවයේ වර්ණය කියන්න බලන්න, ස්වභාවයේ දිග පළල කියන්න බලන්න, ස්වභාවයේ බර කියන්න බලන්න. තේනවද? නෑ. එහෙනම් ස්වභාවයේ කියා මෙතෙක් වෙලා අපි භාවිතා කරලා තියෙන්නේ මොකේද? අන්න එතන තමයි නිර්වාණය කියලා කියන්නේ. මේ නිර්වාණය කියලා කිව්වහම මෙරිලා ලබනාත්ම උපදින්නේ නැති එකක් ඔළුවේ දා ගන්නවා. එහෙම එකක් නෙමෙයි නිර්වාණය කියලා කියන්නේ. නිර්වාණය කියලා කියන්නේ මෙතන මේ බැඳීම් මොකටවත් බැඳිච්ච නැති පැටලිලා නැති ස්වභාවය, දෘෂ්ටි නැති ස්වභාවය, සංකල්ප නැති ස්වභාවය නිසා තමයි නිර්වාණය කියලා කියන්නේ. එහෙම නැතුව මේ මලාට පස්සේ නූපදින එකක් නෙමෙයි. අනිත් එක පළවෙනි කාරණය තමයි ඉස්සෙල්ල දැන් ඉපදිලාද ඉන්නේ කියලා. ලබනාත්ම උපදින කතාව නෙමෙයි. දැන් ඉපදිලාද ඉන්නේ. දැන් ඉපදිලා මේ ඉන්නවයි කියන එකත් මනෝභාවයක් නම් ලබන ආත්මේ උපදිනවා නෝපදිනවා කියන කතාව කවර කතාවක්ද? මිනිස්සු මැරෙන්නේ නෑ. හෝල්ට් එක මාරු කරනවා විතරයි. කායික වශයෙන් මිනිස්සෙක් මිනිස්සෙක් කියලා දකින්න අපේ මිනිස්සු. එතකොට කය මෙතනින් පර නැතුව ගිහිල්ලා ඒක වලලම්ම මිනිස්සු හිතන මිනිහා වලා කියලා. ඔත් ඒක විශ්ීය වශයෙන් ගත්තාම එයා විශ්ීය වශයෙන් සමුගැනීමක් කරගෙන නැහැ. එයා හෝල්ට් එක මාරු කළා විතරයි. එයා නැත්තම් බස් එකකින් තව තැනකට ගියා විතරයි එයා. ඔය බුදුවරුන්ට රහතන් වහන්සේලාටද උපත ඇත්ත නැද්ද කියන කතන්දරයට උත්තරයක් දෙන්නෙම නැහැනේ. හොඳට බලන්න. පුනරුත්පත්ති පිළිබඳ, පුනර්භව පිළිබඳ පැහැදිලි කරන දේශනාවල කිසි වෙලාවක දෙන්නේ නැහැ උත්තරය. ඇයි මේ? ඒක හරි පොඩ කතාවක්. එතකොට අහන්න පුළුවන් ඇත්තට මෙහෙම එකක් නැද්ද කියලා. ඒක මෙන්න මෙහෙම කතන්දරයක්. එන්නේ ඊට ගඩන් දෙනවනේ. ඕ මිනිස්සු පරම්පරාවෙන් පරම්පරාවට එකිනෙකා ඇවිල්ලා ඒ ඊටම මගේ කරගෙන හිටියාම මොම. ඒකල මොකද්ද මේ කරලා තියෙන්නේ? මනෝමය වශයෙන් මගේ කියලා හිතාගත්ත එක විතරයි. නමුත් එහෙම හිතාගත්තයි කියලා ඒක යථාර්ථයක් වුණාද? යථාර්ථයක් වුන්නේ නැහැ. ඒ වගේ පංචස්කන්ධ ගන්නවා. ගත්තට පස්සේ ඕක ඉතින් හොඳට වෙලාවක් බලලා හරි සිංහ ඔබතුම හත් ඇටිලා එතෙන්ට ගිහිල්ලා නමක් කකුලක් කොයල ඕකට නමක් දාලා ඒකත් අයිති කරගන්නවා. අයිති කරගෙන මේක මේ මගේ පංචස්කන්ධය කියලා හිතාගෙන ඉන්න මේක මේ යථාර්ථයක් වෙනවද? තාත්තා කියන්නේ ඒකයි වෙනත කියන්නේ කතන්දරේ මා ගුම් කතා කියන්නේ ඔන්න ඒ නිසා කිසිම යථාර්ථයක් නැහැ. ඒක ඉතින් බුදුවරුගේ විශේෂයෙන් බලද්දි තමයි තේරෙන්නේ මේ 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 පුතජන වලක තේරෙන මේ මෝඩ කතා බහක් මෝඩ සංකල්පයක් තියෙන කියලා පේන්නේ. ඒක එතන ඉඳන් බලද්දි සයිනින් ඕන කෙනෙකුට ඕන මේ සංකල්පයක් ඇති කරගෙන ඉන්න පුළුවන් යථාර්ථයක් වෙන්නේ ඒක. අවබෝධ වුණාද කාරණේ? පංචස්කන්ධයෙන් අහලා බලන මේ මහ පොළොව මත මාමණි මේ පංචස්කන්ධයන් දරාගෙන සිට මියගියපු
සත්ව ප්‍රමාණය කොතරම්ද කියලා අහලා බලන්න. මහ පොළොවේ පස්සා සමානයි කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අර ඇට කටු කොටකට කොට ගැහුවත් මහ මේරු පර්වතයට වඩා වැඩි වෙනවද? ඒ වගේම සංසාරයේ පිටුපාරණේ බලයන් වලදී අර දේ දුන්නු දන් දුන්නු ප්‍රමාණය මහා සාගරයට වඩා වැඩි නේද? ඇස්තන් දුන් ප්‍රමාණය අර හදේ තරු වලට වඩා වැඩි කියන්නේ. ඒ අපි අපි හැමෝම ඉදින් මලාම ඉදින් දන් දෙනවා තමයි භූම දානය කරනවානේ. ඒක තමයි දාන්නේ. මොකෝ ඒ කාලේ තිබ්බද මේ හැගලවල මේ හයිගොඩ් එක. මේක තිබ්බේ නෑ නේද? දැන්නේ දෙන්නේ දිව්‍යගලෝකෙ කියලා හයිගන්නේ. ඉස්සර දෙන බෙහෙත් කරලා සූපත් කරන ක්‍රම වේදය. ඒකට මමත් නෙමේ වෙනාන් කෙනෙකුත් නෙමේ කියන කතන්දරයට තමයි මේ දේශනා කරලා තියෙන්නේ. අපි 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 හොයන්න ගන්නේ ඒකට තියෙනවද ධනවාසයේ ඇද්ද නැද්ද කියලා ආයෙ හයි ප්‍රශ්නයක්. ඒකට උත්තරයක් හම්බෙන්නේ නැහැ. අනාගන් වහන්සේ කිරුම් පාම ලැබනාති උපදක් තියෙනවද නැද්ද? අපේ පුතජන මේ බගපඬිතු වෙනන් කියන්නේ උපතක් නැතරින් ඉවරලා ධනවාද ඉවරයි. ආධනන්තය ආයි උපදින්නේ කියන්නේ. නෑ ඒ වගේ උත්තරයක් දෙන්නේ රහතන් වහන්සේලා. බුදුවරු දීලා නෑ. එහෙනම් කියන්නේ උපතක් තියනවා කියන එක. ඒ කියන්නේ රහතන් වහන්සේත් ලබන ආත්මෙ උපදිනවා. නෑ ඒ වගේ මෝඩ කතාවක් උන් කතා කියන්නේ නෑ. එහෙනම් මොකද්ද කියන්නේ? අන්න ඒක තමයි තේරුම් ගන්න ඕන කාරණේ. අන්න ඒක තමයි අතීන්ද්‍රිය සහ අදි ඥාන ශක්ති ධාරාවන් වලට තේරුම් යන එක වැටහෙන එක. පුතජන භාවය දන්නේ මේක එකතු කරාම මේකයි ගන්න, මේක අඩු කරාම මේකයි ගන්න කියලා ඉලක්කන්නේ. මේ ඉලක්කන් ධාරාවට එහා විශයක් ලෝකේ තියෙනවනේ. අනන්තං අප්පමේයං කියන වචන පාවිච්චි කරලා තියෙන්නේ ඒකද බුදුදහමේ. ඉතින් බුදුන් සිතකින් බලල තමයි මේ හැමදේම නිශ්චය විනිශ්චය සිද්ධ වෙන්නේ. දැන් අපි පහනක දැල්ල වුණත් බලලා අපි කියනවනේ ඒක නේද පහන් දැල්ල කියලා. නමුත් ඒක විද්‍යාත්මකව සාගන යන ගියාම ඒකේ තියෙන දැල්ලක් හොයාගන්න බෑනේ නේ. ඔව්. ඒක නිවිල ගියාට පස්සේ ආයෙ දැල්ලක් ගෙන්න ගන්නත් බෑ. එතකොට විශාල කියන්න බැරි පරමාණු වලටත් වඩා එහා ගියපු සිවුන් බිඳීම් සමුදායක ප්‍රතිඵලයක් හැටියට තමයි අපි පහන් දැල්ල දකින්නේ. එතකොට පුදුන් ඇහින් දකලා ගියයි ඔය තියෙන පහන් දැල්ල කියලා. නමුත් එතනින් එහාට
බලන කෙනෙකුට මේකේ පහන් දැල්ලක විග්‍රහයකට එන්න බෑනේ. පහන් දැල්ලක විග්‍රහයකට එන්න බෑ. ඉතින් අන්න ඒ ආකාරයෙන් බොහොම ගැඹුරෙන් මේ සිත පිළිබඳව, දර්ශනය පිළිබඳව දකින්න ඕන. සරල න්‍යායයන් පදනම් කරගෙන නෙමෙයි. සිත කියලා කියන්නේ කාලයේ ඉක්මවා බිඳි බිඳි පවතින ධර්මතාවය. ඒ කියන්නේ ඒක බිඳින හටගන්න ෂණයෙම බිඳිනවා. හටගන්න ෂණයෙම බිඳින එක. ඒක තේරෙනවද? ඒ වචනේ හරි ගැඹුරුයි. හටගන්න ෂණයෙම බිඳිනවා. අතරක් නැහැ. අතරක් කියන්නේ ස්වල්ප හෝ අතරක් තියෙනවා. හටගෙන පැවතිලා නැති වෙනවා කියන්නේ මෙන්න මේ අතරක් තිබ්බොත් තමයි අතරක් තියෙන්නේ. මේක හට ගන්න තැනම බිඳෙනවා. පැවැත්මක් නැහැ. ඒ කියන්නේ බිඳීමේ උච්චම අවස්ථාවට එතනට පස්සේ වේගයේ උපරිමය නිශ්චලයි. වේගයේ උපරිමය නිශ්චලයි. ඒක තේරෙනවා. අපේ වේගයේ උපරිමයට කවදක හරි කෙනෙක් ළඟා වුණොත් මේක තමයි නිශ්චලත්වය. දැන් මේ කරුණු ටිකක් වැටහෙන අඩුකම තියෙන්නේ පින්නතුනේ. අපිට තේරෙන්නේ ලෞකික ආකාරයකින්, ලෞකික ස්වභාවයකින් යමක්. ඉතින් මේ ලෞකික ස්වභාවයකින් නැවේ මේ දේශනාවල් සිද්ධ වෙන්නේ. ලෝකෝත්තර බවටත් එහා ඉඳලා. මේ කතාව යන්නේ ලෝකෝත්තර බවටත් එහා ඉඳලා යන්නේ. එතකොට ඒ ඒ කතාව තේරෙන්නේ නැහැ. ඒ මම ලෝකෝත්තර බවට එහා ඉඳලා කතා කරන්නේ කියන වචනය පාවිච්චි කරේ. අපේ ඇයිද ලෝකෝත්තර දැන් ලෞකික වෙලා තියෙන්නේ? ඒක ලෞකික වචනයක් වෙලා, ලෞකික හැඟීමක් වෙලා, ලෞකික අත්දැකීමක් වගේ වෙලා, ලෝකෝත්තර කියන්නේ ලෞකික තත්ත්වයක් වෙලා ඒක. ඒ නිසා මේ ලෝකෝත්තර බවට එහා ඉඳලා. එතකොට අන්න ඒක නම් නිකන් තේරෙනවානේ නේ. අන්නේ තේරෙන්නේ නැති දේවල් වලට තමයි අපි අපේ නුවණ දාලා බලන්නේ. කොහොමද තේරෙන සීමාවක නම් ලෞකිකත්වයේ ගලාගෙන යන්නේ. හැම විටම විෂය නොවන සීමාවකින් තමයි ලෝකෝත්තරත්වයේ ගලාගෙන යන්නේ. ඒ නිසා අපිට තේරෙන්නේ නැති සීමාවෙන්ම තමයි අපි මේක හොයන්න ඕන. ඒ සීමාවෙන් තමයි අපිට මේක හොයාගන්න පුළුවන්කම තියෙන්නේ.
තේරුණා නම් ලෞකිකයි. තේරෙනවා කියන සීමාව අතික්‍රමණය කළා නම් ඒත් ලෞකිකයි. ඒකත් අතික්‍රමණය කරන්න ඕන. ඒත් ලෞකිකයි. ඒකත් අතික්‍රමණය කරන්න ඕන. ඒක ලෝකෝත්තරයි. ඒකත් ලෞකිකයි. ඊළඟ පියවරට අතික්‍රමණය කියන සාධකයක් ගොඩනගෙන්නේ නැත්තම් අනෙතරින් එහාට ගියාම ඒක ලෝකෝත්තරයි. ඔබට වැටහෙන්න ඕන කාරණයක් තමයි මේ වචනවල කිසිම නිර්වාණ ධර්මයක් හඳවන්න බැහැ. මේ වචනවල තියෙන තනිකර පුතඥ අයිතිය. මේ වචන හදලා දෙන්නේ රහතුන් නෙමෙයි. මේ වචන ඔක්කොම හදලා දෙන්නේ පුතඥයෝ. පුතඥයෝ හදාපු වචනවලින් තමයි බුදුවරු රහතන් වහන්සේලාත් කතා කරේ. බුදුවරු අලුතින් වචන හදලා නැහැ. මේ වචන ගලපලා තියෙනවා විතරයි. ඒ නිසා මේ පුදුම වචන හොඳට මතක තියාගන්න. ඒ ඕනම වචනයක් ඔබ දරාගෙන ඉන්න වචනයක් නිර්වාණය තුලින් ඉපදිච්ච වචන නෑ. ඔක්කොම තියෙන්නේ මේ පුදුම සංඥා උපාදානයෙන් සකසන ලද සම්මතයෙන් සකසන ලද මේ වචන සමුදාය. යම් දවසක ඔබට ඉස්සෙල්ලම තේරෙන්න ඕන කාරණයක් තමයි වචන හරි බොරු. වචන කියන්නේ බොරු. වචනෙන් කාටවත් මේ ලෝකේ ඇත්ත කියන්න බෑ. ඒතකොට මම මෙතන වචන මායිමකින් දේශනා කරපු හැම දෙයක්ම බොරු. ඒ දේශනාව තුල වචනේ අතික්‍රමණය කළා නම් යම් යම් මොහොතවලදී අන්න ඒ කොටස විතරයි ඇත්ත. නිරෝධ සමාපත්තියේ වචන නැහැනේ. නිරෝධ සමාපත්තියේ නිර්වාණය කියන අවස්ථාවර තමයි නිරෝධ සමාපත්තිය කියන්නේ. නිරෝධ සමාපත්තියේ වචන නැහැ. එතනින් පල්ලෙහාට ඇවිල්ලා තමයි මේ දේශනාව සිද්ධ කරන්න ඕන. ඊට පස්සේ අපි ජීවත් වෙනකොට එතනින් පල්ලෙහාට ඇවිල්ලා තමයි ජීවත් වෙන්න ඕන. ඇත්ත මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තං ආයි සතර මහා භූතය කොහෙද යන්නේ කියලා නේද? කෙනකින් අහලා බලන්න දාස කොහෙද සතර මහා භූතය යන්නේ? සතර මහා භූතය කොහෙද යන්නේ කියලා අහලා බලන්න. මොන දෙයක් කා ගන්න පුළුවන් සීය කෙනකින් එහෙම ඇහුවා. අර එක රාතන් වහන්සේ කෙනෙක්ගෙන් අහලා තියෙන මේ අපේ ගැහෙන මනුස්සයා මේ දුවනෝ දැක්කද කියලා අර දෙන්නේ රණ්ඩු වෙලා දුවද්දී. එතකොට උන්වහන්සේ දේශනා කරලා තියෙනවා ගෑණියද මේ මෙතන දැක්කේ නෑට දකිල්ලක් යනවා වගේ දැක්කා කියලා තියෙනවා. එබැනියර තද වෙන්නේ නැත්ද තරහ යන්නේ නැත්ද අපේ ගෑයට ඇට දකිල්ලක් කිව්වා කියලා. ඒක අර වෙනවා කියන්නේ අට්ටික සංඥා වඩා වඩා හිටියම ඉතින් ඇට දකිල්ල වගේ පේන එකක් නම් වෙනවා තමයි ඒක හරි. මොකද ඇට දකිල්ල දිහාමනේ බලාගෙන ඉන්නේ යාර බල්ල බල්ලගෙන නිකන් ඇට දකිල්ල වගේ පේනවා. ඊට පස්සේ පිළිකුල් භාවනාව කර කර යනකොට මෙහම මිනිස්සෙම මහා පිළිකුලක් වගේ පේනවා. දෙයක් ඕන නම් පිළිකුල් කරලා එපා කර ගැනීම හැකියාව තියෙනවා. එහෙම අවශ්‍ය නම් ඉතින් ඕන නම් පිළිකුල් කරලා එපා කරගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. නොයෙකුත් දේවල් නොයෙකුත් විදිහට දැන් තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. ඕන දෙයක් එපා කරගන්න පුළුවන්. තේනා නේද? දමන්ට රාග ආදී සිතවිලි පහළ වෙන එක වළක්ව ගන්න ඕන නම් පොඩි ශල්‍ය කර්මයක් කරන්න තියෙන්නේ. එච්චරයි. ඒක කරාම ඒ රාගික සිතවිලි පහළ වෙන්නේම නැහැ. මොලේ ශෛල පද්ධතියක් තියෙන ඒ ටික කපලා දාන්න ඕන. ඒවලපස්සේ මොකුත් නැහැ. ඔය නිකන් ඉන්නවා. අර දඬ ගහුවා. දැන් අර මේක ප්‍රශ්නකුත් කරලා තියෙනවා. ඒ කුඩු ගැව්වාමත් රහත් වුණාමත් දෙකම නිකන් එක සමාන වගේ නේද මේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරාමත් කියලා.